මයින්දානන්ද අලුත්ගමගේ මන්තුමා.
වෙලාව කතන
දයක් තිබෙන
බුලස්සනේ සභාපත්තුමනි, පළාත් සභා පනත සංශෝධනය කිරීමේ විවාදය. අපි දැක්කා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිතුමන්ලා බොහොම ආඩම්බරෙන් කතා කරා. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිතුමන්ලා කිව්වා ජනවාරි මාසයේ 8 වෙනිදා මැතිවරණ පොරොන්දුවයි මේ ඉෂ්ට කරන්න කියලා. කාන්තාව බෝඩ් අල්ලගෙන හිටියා. මේ පාර්ලිමේන්තුවේ මේ මාස 32 අපි දැක්ක කාන්තාවට එකට පාර්ලිමේන්තුව ආපු දවසක්. අපි බොහොම සතුටු වෙනවා ඔබතුමියලා අද බෝඩ්ඩෙන් ලගෙන ඔබතුමියලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජයග්‍රහණ වෙනුවෙන් පෙනී හිටීම ගැන. මුලසනේ සභාපතිතුමනි, ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරන්න හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මතක් කරලා දෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය මතක් කරලා දුන්නොත්
සමහිත
මුන්නාන්සලාට
හොඩ ප්ලීස් ගරු කතානායකතුමා මුලසන ගන්නවා.
ගරු කතානායකතුමනි, මම කියාගෙන ගිය කතානායකතුමනි, මේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිතුමන්ලාට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දුන්නාට පස්සේ කියලා. ඔබතුමාලාට ජනවාරි මාසේ 8 වෙනිදා දීපු පොරොන්දු ඉෂ්ට කරන්න මාස 32ක් ගියාද? දැන් මේ ආණ්ඩුවේ ආයු කාලයෙන් අඩක් ඉවරයි. තමුන්නාන්සේලාට තව තියෙන්නේ මාස 28යි සොයිස ඇමතිතුමා. තමුන්නාන්සේලා මාස 32කට පස්සේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නාට පස්සේ තමයි තමුන්නාන්සේලාට ජනවාරි මාසේ 8 වෙනිදා මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරන්න හදන්නේ. අපි සියලු දෙනාම හොඳින් මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. ඔබතුමාලට ඕනේ නිදහසට කාරණයක් කියන්න පුළුවන්. මේ පනත් ගේන එක පිළිබඳ සංශෝධනය කිරීම පිළිබඳ මැතිවරණ කල්දමීම පිළිබඳ තමුන්නාන්සේලාට ඕනේ තීන්දුවක් ගේන්න පුළුවන්. හැබැයි හොඳින් මතක තියාගන්න, තමුන්නාන්සේලා මේ ගේන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම. ඒක තමුන්නාන්සේලා හොඳට මතක තියාගන්න. ගරු කතානායකතුමනි, ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුල් මල්කඩ තමයි පාර්ලිමේන්තුව. මේක තමයි ජනතා පරමාධිපත්‍ය කියලා කියන්නේ. තමුන්නාන්සේලා මොකද්ද මේ කතා කරන්නේ? පාර්ලිමේන්තුව උපදින්නෙත්, ඒ වගේම පවත්වන්නෙත්, ඒ වගේම ඝාතනය කරන්නෙත් පාර්ලිමේන්තුව. අද තමුන්නාන්සේලා මොකද කරන්නේ? තමුන්නාන්සේලා අද ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතනය කරන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. තමුන්නාන්සේලා මේ වෙනකොට මැතිවරණ දෙකක් කල් තිබ්බා. තමුන්නාන්සේලා පළාත් පාලන මැතිවරණේ කල් තිබ්බා. මේ තමුන්නාන්සේලා කල් තියෙන පළාත් සභා මැතිවරණේ තමුන්නාන්සේලා මැතිවරණ දෙකක් කල් තිබ්බා. තමුන්නාන්සේලා ජනවාරි මාසේ 8 වෙනිදා තමුන්නාන්සේලාට හම්බෙච්ච සුවිශේෂී ජනවරම මොකද්ද? තමුන්නාන්සේලා කිව්වේ යහපාලන ආණ්ඩුවක් එනවා කියලා. තමුන්නාන්සේලා කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා කියලා. අගමැතිතුමා කිව්වා අපි කරන්නේ ලෙච්චිවි පාලනයක් කියලා. මේකද යහපාලනය කියන්නේ? මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ? ජනතාවගේ දෙන පරම අයිතිය අහෝසි කරලා දින නියම නැතුව කල් දානකද තමුන්නාන්සේලාගේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? මේකට තමුන්නාන්සේලාට ඡන්දෙ දුන්නේ. මුලසනේ සභාපතිතුමනි, ආණ්ඩුවට තියෙන ප්‍රශ්නය මැතිවරණයට යන්න බෑ. කතානායකතුමනි, ආණ්ඩුවට තියෙන ප්‍රශ්නය මැතිවරණයට යන්න බෑ. තමුන්නාන්සේලා මැතිවරණයට බයයි. පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පසුබල මන්ත්‍රීවරු ඔක්කොම කිව්වා මැතිවරණයට යන්න කියලා. පසුබල මන්ත්‍රීවරු කෑ ගැව්වා. කොහ මරික්කාර මන්ත්‍රීතුමාලා, තමුන්නාන්සේලාගේ ජයවර්ධන මන්ත්‍රීතුමාලා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමා සමාය නොබතුමා නෙවෙයි. සමාය. හරි, ඉල්ලාස් කරගත්තා. හරි. මරික්කාර මන්ත්‍රීතුමා වැරදුනා. හරි. අර අනිත් මන්ත්‍රීතුමා වැරදුනා. හරි. රයිට්. හරි. ඔබතුමාලා වෙනුවෙන් පෙනී හිටියත් බයිනෝ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම දන්නවා මොකද්ද කරේ කියලා නම් කියන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අගමැතිතුමාට කිව්වා මැතිවරණය තියන්න. වාම මැතිවරණයට යන්න කියලා බල කරා. මොකද්ද තමුන්නාන්සේලාට ලැබිච්ච පණිවිඩේ? තමුන්නාන්සේලාට අකුල ගන්න උනා තමුන්නාන්සේලාගේ ඉල්ලීම. මැතිවරණ තමුන්නාන්සේලා ඉල්ලුවා. තමුන්නාන්සේලාගේ මැතිවරණ අකුල ගන්න සිද්ධ වුණා. තමුන්නාන්සේලායි මැතිවරණයට යන්නේ නැත්තේ. තමුන්නාන්සේලාට මැතිවරණයට යන්න බෑ. මැතිවරණයට බයයි. තමුන්නාන්සේලා මැතිවරණයට යන්න බයයි. අද ගමට ගිහිල්ලා බලන්න. එදා වෙල බතුයි පොල් සම්බුලේ කන්න රුපියල් 200ක් යනවා. පොල් ගෙඩිය 100යි. හාල් කිලෝ 100යි. හොඳට මතක තියාගන්න. මොකද්ද? ආ හා හරි. ආ හරි. ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ ඇඟපත තියෙන මන්ත්‍රීතුමා කියනවා ඒක නියකෙට හරි 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 ඒක නියකෙට ඔබතුමාට 200 ප්‍රශ්නයක් වෙනවා මං කියන්නේ මන්තුමා ගමේ මිනිහට මේක ප්‍රශ්නයක් රුපියල් 200 ගමේ මිනිහට බතුයි සම්බෝලි කරන්න අමාරුයි මන්තුමා මම කියන්නේ ඒකයි හරි ඒක ඔබතුමාට ප්‍රශ්නයක් නෙවෙන්න පුළුවන් මට ප්‍රශ්නයක් නෙවෙන්න පුළුවන් හැබැයි ගමේ දෙපත් මිනිහට ඒක ප්‍රශ්නයක් තමුන්නාසලා පසුගියද පාර්ලිමේන්තුව රගෙන අපු බදු පනතේ තමුන්නාසර ඍජු බදු ගැව්වා 118 ඉඳලා 40ට තමුන්නාසලා බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 350ක ආදායම තමුන්නාසලා මේ ගහන බදු වලින් තමුන්නාසලා හෙට අනිද්ද වෙනකොට මිනිස්සුට බදු පිට බදු වදිනවා තමුන්නාසලාට මැතිවරණයකට යන්න බෑ තමුන්නාසලා රටේ සම්පත් දේපල ටික කුණු කොල්ලට විකුණනවා තමුන්නාසලා සියලුම හම්බන්තොට වරාය වික්ක ලයිස්තුවේ තියෙන රටේ තියෙන රාජ්‍ය සම්පත් දේපල ටික විකුණන්න හදනවා ඒ විතරක් නෙවෙයි ඒ විතරක්ද ඒ විතරක් නෙවෙයි තමුන්නාසලාගේ ආණ්ඩුවේ මැති ඇමතුමලාට එල්ල වෙලා තියෙන චෝදනා තමුන්නාසලා පේනවා බැඳුම් කර කොමිසමේ සාක්ෂි අහගෙන යනකොට තමුන්නාසලා කොහොමද මැතිවරණ වලට යන්නේ තමුන්නාසලා ජනවාරි 8 වෙනිදා මොනවද කිව්වේ තමුන්නාසලා ජනවාරි 8 වෙනිදා හොරකම් නවත්තනවා කියලා බලයටපත් වෙච්ච ආණ්ඩුව අද තමුන්නාසලා හිටගෙන නෙවෙයි බුදියාගෙන හොරගම් කරන්නේ අද බැඳුම් කර කොමිසමේ එළියට එනවා තමුන්නාසලා දැක්ක අපි නෙවෙයි කියන්නේ සිරස රූපවාහිනී නාලිකාවේ පෙන්නවා මහනුවර අධිවේගී මාර්ගයේ අපි නෙවෙයි කියන්නේ අපි කියන්නේ නෑ සිරස රූපවාහිනී නාලිකාවේ පෙන්නවා මෛත්‍රීපාල ජනාධිපති මෛත්‍රියේ රාජ්‍ය අමතිතුමා රෙදි ගැලෙව්වා මහනුවර අධිවේගී මාර්ගය පිළිබඳව බොහොම ස්තුතියි රෙදි ගැලෙව්වා මොනවද උනේ දැන් මේ වෙනකොට ඔබතුමා එක බැලුවා නම් තේරේ රංගබණ්ඩාර එමුතුමා ඒ විතරක් නෙමෙයි අද පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව කැඳවලා තිනෝ කෝප් කමිටුව කැඳවුවට පස්සේ යන්නේ එළියට එනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම US මිලියන 110ක් ගෙවලා අද වෙනකන් කැබිනට් අනුමැතියක් නැහැ මේවා කවුද ගෙවන්නේ මේවා ආර්ථික කළමනාකරණ කමිටුවෙන් යවන ඊමේල් වලින් ගෙවන්නේ තමුන්නාන්සලට මේවට උත්තර දෙන්න බෑ මේව ගැන කතා කරාම මොකද උනේ වරාය බේර ගන්න කතා කර අර්ජුන් රණතුංග මන්ත්‍රීතුමා ඇදලා එළියට දැම්මා තමන්ගේ ඇමතිකම හොසි වුණා එතුමා වරාය වෙනුවෙන් මෙරට එතුමාගේ අන්තිම කැබිනට් පත්‍රිකාව බලන්න අර්ජුන රණතුංග ඇමතිතුමා අවසානයේ දාන කැබිනට් පත්‍රිකාව මේ මාතෘභූමියට ආදරය කරන ඇමතිවරයෙක් කැටියට මම බලවත්සේ කනගාටු වෙනවා මේ කරන ගනුදෙනුව පිළිබඳ මේ මම නෙමෙයි කියන්නේ මේ කතා කරන්නේ අර්ජුන රණතුංග විජේදාස රාජපක්ෂ මහත්තයා අධිකරණ සහ බුද්ධ ශාසන ඇමති කතා කර හම්බන්තොට වරා වෙනුවෙන් මොකද උනේ බෙල්ලෙන් ඇදලා එළියට දැම්මා අධිකරණ සහ බුද්ධ ශාසන ඇමතිතුමා තමුන්නාසල කොහොමද ඡන්දෙකට යන්නේ තමුන්නාසලා කියන ජනවාරි මාසේ 8 වෙනිදා මැතිවරණ පොරොන්දු තමුන්නාසලා ඉෂ්ට කරයි කියලා මුලසනේ කමා සභාපතිතුමනි අද ප්‍රජාතන්ත්‍රවාදී කතානායකතුමනි ඔබතුමාට මේ දුක අපිට නැත්නම් කාටද කියන්නේ අද කෝප් කමිටුවට අද කතානායකතුමනි පාර්ලිමේන්තුව තමයි රටේ ජනතාවට මුදල් වලට බග කියන තැන අද කෝප් කමිටුවේ කරන්ට් සිටුේෂන් කරන්ට් ඒ කියන්නේ වර්තමාන කාරණා කතා කරන්න බෑ කියලා නීති කියනවා කෝප් කමිටුවට යම් විෂයක් එනකොට ඔබතුමාගේ කාමරයට කැඳවලා සභාපතිට බලපෑම් කරනවා ලංකා ඉතිහාසයේ කිසි දවසක
සම්පූර්ණ වැළඳි ඒක සම්පූර්ණ වැළඳි කිසිම
ඔබතුමා
බල ඒක ඔබතුමා අයින් කර ගන්න වෙනවා
ඔබතුමා හොඳයි ඔබතුමා කැඳෙව්වේ නැද්ද හඳුන්නේ නැති සභාපතිතුමා ඔබතුමා හඳුන්නේ නැති සභාපතිතුමා කැඳෙව්වේ නැද්ද
අපි කැඳවලා සහගතව
කැඳවලා මොකද්ද කිව්වේ
සම්බන්ධයෙන්
මොකද්ද ඔබතුමා කිව්වේ කැඳවලා මොකද්ද කිව්වේ මොකද්ද ඔබතුමා කිව්වේ කැඳවලා ඔබතුමා
ඉතමත් අසාධාරණ විදිහට චෝදනා කරන්න එපා
සභාප ගරු කතානායකතුමනි ඔබතුමා ඔබතුමාට මම දොස් කියන්නේ
නැහැ
ඔබතුමා එතන අසරණයි හරි පොඩයි මට මගේ වෙලාව දෙන්නකෝ ඔබතුමා නිවැරදි කරන්න
මම සඳහන් කරන මම කතා කියන්න
හරි ගරු කතානායකතුමනි මේ පළවෙනි වතාව නෙවෙයි බැඳුම් කර කොමිසම විභාගයට යන වෙලාවේ සභාපතිවරයා කතා කරලා බලපෑම් කරා පාර්ලිමේන්තුවට වග කියන්නේ ගිනු කෝප් කමිටුව ප්‍රශ්නයක් අහන්න බැරි නම් මන්ත්‍රීවරුන්ට මේ රටේ සිදුවෙන බිලියන ගානක චෝදනා පිළිබඳ ප්‍රශ්නයක් අහන්න බැරි නම් පාර්ලිමේන්තුවේ කෝප් එක උදේ රැස් වෙනකොට හවසකට රැස් වෙනකොට 10ට කතානායකතුමාගේ කාමරයට කැඳවෙනවා සභාපතිවරයා ලංකා ඉතිහාසයේ කතානායකතුමා කවදාවත් එහෙම වෙලා නැහැ ඔබතුමා බලන්න මම ඔබතුමාට හොඳ දෙයක් මම මේ කරන්නේ කවදාවත් ඔබතුමා බලන්න පාර්ලිමේන්තු ඉතිහාසයේ
මේ යම් ගැටලුවක් සාමාන්‍ය පැහැදිලි කර ගැනීම තුන සාකච්ඡා කරමු
මොකද ගැටලුව
එම කමිටුව
සම්බන්ධව
අවස්ථාවලදී ඔබතුමා කතා කළේ නිසා ඔබතුමා සම්පූර්ණයෙන්ම අසාධාරණ චෝදනාවක් කරන්නේ
මම සම්පූර්ණයෙන් සාධාරණ චෝදනාවක් කරන්නේ මම ඔබතුමාට කියනවා මෙතන හඳුන්නේ නැති සභාපතිතුමා ඉන්නවනම් උත්තර දෙයි
මම කතා කරන්නේ
එතුමා හඳුන්නේ නැති සභාපතිතුමා ඉන්නවනම් උත්තර දෙයි එතුමා සභාපතිවරයා හැටියට කෝප් කමිටුව එතුමාට තියෙන බලපෑම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි කවදාවත් කවදාවත් විෂයක් විභාගයකට ගන්නකොට කැඳවලා බලපෑම් කරන්නේ නැහැ. මම නම් කියන්න කැමති නැහැ ආණ්ඩු පක්ෂයේ අමතුරු ඉන්න කෝට් කමිටුවේ කතා කර කර ප්‍රශ්න අහනකොට ජංගම දුරකථනයට කෝල් ලගෙනවා කතා කරන්න එපා කියලා. මොකද්ද මේ? තමුන්නාසලට ඔහොම කරලාද සඳරෙන්දෙන්? මේ උත්තරීතර පාර්ලිමේන්තුව
මුතුමාගේ කාලය අවසන්යි දැන්.
ඔව් එතකොට කාලය ඉවර වෙනවා කතානායකතුමනි. ඒ නිසා මම ඔබතුමාට කියනවා මම වෙලා බලාගෙන ඉඳලා තව තියෙනවා මට තප්පර 40ක්. මම දන්නවා හැමදාම මගේ වෙලාව අඩු කරනවා කියලා. ඒ නිසා කතානායකතුමනි මම මේ කියන්නේ මැතිවරණ තියන්නේ නැත්තේ වෙන මොකක්වත් ඉඳා නෙවෙයි. මේ ආණ්ඩුව මැතිවරණ කියන්නේ බල්ලෝ නාවන්න ගෙනිනවා වගේ වැඩක්. මේ ආණ්ඩුවට මැතිවරණ කියන්නේ බල්ලෝ නාවන්න ගෙනිනවා වගේ වැඩක්. හරි අමාරුයි. ආණ්ඩුව ලෑස්ති නැහැ මැතිවරණ තියන්න. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා නිකම් බල්ලෝ නෙවෙයි පිස්සු බල්ලෝ නාවනවා වගේ වැඩක් මේක. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා තමුන්නාසෙලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා මෙරටේ සම්පත් දේපලට විකුණලා මිනිසුන්ට බදු ගාලා දූෂිත ගණදෙනු කරලා තමුන්නාසලට මැතිවරණයට යන්න බෑ. තමුන්නාසලට මැතිවරණයට යන්න බෑ. පසුබෙල මන්ත්‍රීවරු කියනවා යන්න කියලා. අපිත් කියනවා යන්න කියලා. තමුන්නාසලට මැතිවරණයට යන්න බෑ. ඒ නිසා කතා කරන කරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය තමුන්නාසේ මේක තමයි උත්තරීතර ආයතනය. ඔබතුමා තමයි වග කියන්න ඕනේ. ඒ නිසා මේ උත්තරීතර පාර්ලිමේන්තුව මේක තමයි ජනතා පරමාධිපත්‍ය. මේක විනාශ කරන්න එපා කරු කතානායකතුමනි. ඔබතුමා ගෞරවනීය නායකයෙක්. ඔබතුමාට හොඳ නමක් තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ කාලේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා කියුවොත් ඔබතුමාත් ඉතිහාසෙට එක්ක අහුවෙනවා. ඒ පවට ඔබතුමා කරගහන්න එපයි කියන එක මතක් කරමින් මේ මැතිවරණ කල් දැමීම පැහැදිලිවම මැතිවරණ පොරොන්දුවක් නෙවෙයි ආණ්ඩුව මිනිසුන්ට බය කරපු සිද්ධියක් කියන එක මතක් කරමින් මම නියඩ වෙනවා.
බොහොම ස්තුතියි. ආණ්ඩුව බලන දවස්
මෙතුමා මහනුවර අධිවේගී මාර්ගය ගැන යම් ප්‍රකාශයක් කෙරුවා. බල සභාවට දැනුම් දෙන්න කැමති ඔඩිටර් ජෙනරල් වරයා ආන ඕනෑම ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න සූදානම්.
හොඳයි.
ඉතින් අපි කියන්නේ ඔය එක එක්කෙනා චිත්තල ලියලා අහනේවට අපිට උත්තර දෙන්න බෑ. ඔඩිටර් ජෙනරල් වරයා ආන ඕන ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න සූදානම්.
හරි හොඳයි. ගරු පාලිජරංග බණ්ඩාර මැතිතුමා. මම කතා කරන්න දෙන්න.
අර ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි තාමත්ම ඓතිහාසික සංශෝධනයක් ඉදිරිපත් කරපු අද දවසේ මේ විවාදයට අවසන් කතිකය අවසන් වුණාට සහභාගී වෙන්න ලැබීම පිළිබඳව මම ඉමා සන්තෝෂයට පත් වෙනවා. ගරු කතානායකතුමනි මේ රටේ සලාක ඡන්ද තියලා සියලු බලය එක කොටසකට යොදලා බෙදන්න තියෙන හැම දෙයක්ම බෙදලා අවසානයේ සිල් රෙද්දත් බෙදලා තමයි මහජනයාව මුලා කරලා මැතිවරණ ජයග්‍රහණය කරන්න කටයුතු කරේ. ඒ යුගයේ අවසන් කරලා එකම දවසක පළාත් පාලන මැතිවරණයද එකම දවසක පළාත් නමයේම මැතිවරණයද පවත්වන්නට තමයි යහපාලන රජය කටයුතු සූදානම් කරේ. ඒක අද නෙමෙයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නට පෙර 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා තීන්දුවට කලින්ම අපි මැතිවරණ පොරොන්දුවක් විදියටත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අපි ඇතුළත් කළේ රටේ එක දින මැතිවරණ පවත්වන ඒ වගේම කාන්තා නියෝජනය ඇති කරන ඒ වගේම පළාත් පාලන මැතිවරණ පළාත් සභා ඡන්ද ද එකම දවසක පවත්වලා රටේ ජනමතයේ නිසි ලෙස උරගා බලන්නට අවස්ථාවක් ඇති කරලා දෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරනවා කියලා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නට අද යහපාලන රජය අද සමත් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ අනුව අද පාර්ලිමේන්තුවට මේ පනත ගෙනෙන්නට අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කිව්වා කාන්තාවන්ට නිසිතැන් ලබා දෙනවා කාන්තා නියෝජනය ලබා දෙනවා කියලා පළාත් සභාවේද ප්‍රාදේශීය සභාවේද පාර්ලිමේන්තුවේද අන්නේ කියපු කාරණා ඉෂ්ට කරමින් යථාර්ථයක් කරමින් තමයි අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන මේ පනත කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා. ඒ වගේම කේවල ක්‍රමයේ මිශ්‍ර ක්‍රමයේ ඇතුළත් මැතිවරණ ක්‍රමයකට යන්න අපි එදා කිව්වා. ඒ කියපු කාරණා තමයි අපි මේ ඉෂ්ට කරන්නේ. ඒක ඒක එක එක්කෙනාට එක එක විදිහට දකින්නට පුළුවන්. එක එක්කෙනා එක එක විදිහට විවේචනය කරන්න පුළුවන්. දෝෂාරෝපණය කරන්න පුළුවන්. නමුත් 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාව ජනවර්ම දුන්නේ මේ කියපු කාරණා ඉෂ්ට කරන්නට. ඒ ජනවර්මයේ අපි පොරොන්දු වෙච්ච කාරණා අපි මේ රටට ඉෂ්ට කරන්නට බැඳිලා ඉන්නවා. කාගේ විවේචනාවත් අපි මැතිවරණ වලට බියපක්ෂයක් නෙමෙයි. අපි මැතිවරණ වලට බිය ආණ්ඩුවක් නෙමෙයි. අපි මැතිවරණ වලට තරම් මුණ දීලා තියෙනවා. මැතිවරණ අපි දිනලක් තියෙනවා. මැතිවරණ අපි පෙරදිලක් තියෙනවා. ඉදිරියේ දින මැතිවරණ වලදී ජනතා ජයග්‍රහණය හිමි කරගෙන ඉවරලා ඉදිරි ආණ්ඩු ගෙනියන්නත් අපි සූදානම්. පළාත් සභාව ප්‍රාදේශීය සභාව අපි තියලා බලමු. ඒ වගේදී අපි බොහොම පැහැදිලි ජයග්‍රහණයක් සපත කරලා ඉවරලා මේ රටේ යහපාලනය තව ශක්තිමත් කරන්නට කටයුතු කරන්නට ජනතාව අපිත් එක්ක ඉන්නවා කියන එකත් ගරු කතානායකතුමනි අපි මේ ගරු සභාවේදී බොහොම පැහැදිලිව කියනවා. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා එතුමා සඳහන් කරේ ශ්‍රේෂ්ඨ අධිකරණේ කිව්වම තමයි කාන්තාවන්ගේ අයිතිය අපට මතක් වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ නෙමෙයි ගරු කතානායකතුමනි අපිට බොහොම පැහැදිලිව අපි ජනතා අයිතිවාසිකම දැනගන්න මූලික අයිතිවාසිකම අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ආ වූ අයිතිවාසිකම් පිළිබඳව අපිට බොහොම අවබෝධයක් තියෙනවා ඒ නිසා තමයි මේ අයිතිවාසිකම් සපත කිරීමට අපි මැතිවරණ පොරොන්දු එහෙම නැත්නම් ප්‍රතිවත්ති ප්‍රකාශන ඉදිරිපත් කරේ ඒ අනුව තමයි අපි මේ කීප කාරණා ඉස්සර කරන්නේ හැබැයි ඔය කියන මහතුරුන් තමයි ගරු කතානායකතුමනි කාන්තා අයිතිවාසිකම් පෙවුන්නේ නැත්තේ අධිකරණයේ අයිතිවාසිකම් පෙවුන්නේ නැත්තේ අධිකරණය කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක පිළිබඳව තකන් නැතුව පාර්ලිමේන්තුව අධිකරණයක් කරලා පාර්ලිමේන්තුවේ අග්‍රවිනිශ්චකාරවරිය වශයෙන් හිටපු කාන්තාව ඒ ශ්‍රීරානි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්නේ විනිත ක්‍රමෙ නෙමෙයි එවැනි කාන්තාවකෙන් අග්‍රවිනිශ්චකාරවරියෙන් කතා කරේ බබාද බබා හුකුන්ද මෙන්න මේ වගේ කතා තමයි පාර්ලිමේන්තුවේ මේ කමිටුවද ගෙනල්ලා ඉවරලා අග්‍රවිනිශ්චකාරවරිය මේ රටේ කාන්තාවකට වර්ෂයෙන් කාන්තාවකට සැලකුවේ කරු කතානායකතුමනි එවැනි අශීලාචාර අසමජ්ජාති විදිහේ වැඩ කරන්න නෙමෙයි මේ සූදානම් වෙන්නේ කාන්තාවට නිසි ගෞරවය ලබා දෙන්න ඒ කාන්තාවටත් උත්තරතර සභාව සහ අනෙකුත් සභාවලත් නියෝජනය කිරීමේ අවකාශය වැඩි කරලා දීමට සඳහා තමයි මේ යහපාලන ආණ්ඩුව මේ පියවර අරගෙන තියෙන්නේ ඒ වගේම ගරු කතානායකතුමනි 18 වෙනි සංශෝධනය ගෙනවා 18 වෙනි සංශෝධනය ගෙනාපුවාම මේ වගේ කතා කරන්න දුන්නේ නැහැ විවාද කරන්න දුන්නේ නැහැ මේ සභාව මැදට බහින්න දුන්නේ නැහැ එදා ගත එමයයි බහින්න ආවෙත් නැහැ උගුරකට වෙයිලා අරහෙන් කියපු නියෝගයේ මෙතන ඉඳගෙන ක්‍රියාත්මක කරන කණ්ඩායමක් විතරයි ඉදිරියට හිටියේ හරියට රූකඩ වගේ නැත්තම් වයින් කරපු උදවි වගේ වැඩ කටයුතු කරේ අද එහෙම නෙමෙයි මේ පිළිබඳව කතා කරන්න විචාරය කරන්න මාධ්‍ය දුල කතා කරන්න මැදට පැනලා ඔබතුමාට බාධා කරමින් සෙන්කෝලේ දක්වා ගිහිල්ලා ඉවරලා ඔබතුමාටත් බාධා වෙන්න අනිත් කතකෙන්නත් බාධා වෙන්න හැසිරෙන්න මේ සියල්ලට අවකාශය දීලා තමයි මේ වැඩ කටයුතු කරන්නේ එහෙමනම් 18 වෙනි සංශෝධනය වගේ නෙමෙයි අද මේ ගෙනල්ලා තියෙන්නේ බලහත්කාරයෙන් පනවන බියවර්ධන ඒකාධිපතිත්වයක් ඇති කරන පනතක් නෙමෙයි එදා 18 වෙනි සංශෝධනය ගෙනාවේ ඒකාධිපතිය බිහි කිරීම සඳහා ඒ ඒකාධිපතිය බිහි කරන එකට මේගොල්ලෝ කැමති ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන එකට මේ රටේ 152ක් වූ කාන්තාවන්ට තාත්මික නියෝජනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජනය කරන්න අවකාශය දෙන එකට මේගොල්ලෝ අකමැතියි මේ රටේ ගෘහණියන් උපයන්නියම් බවට පරිවර්තන වුණේ 1977 ජේ.ආර්. ජවර්ධන මහත්මයා ගෙනාපු ලිහිල් ආර්ථික ප්‍රතිපත්තියත් ඒ වගේම විදේශ ආර්ථික ප්‍රතිපත්තියත් නිසා ඒ විදේශ ආර්ථික ප්‍රතිපත්තිය ලිහිල් ආර්ථික ප්‍රතිපත්තියත් නිසා කරු කතානායකතුමනි සමාජ ආර්ථික ඒ වගේම අධ්‍යාපන දේශපාලන මේ සියලු අංශ වලින් කාන්තාව ඉදිරියට ආවා එක්
ඔබතුමාට
භවිෂ්‍යදී කතානායකතුමනි ඒ බී දාංශ වලින් සීග්‍රෙන් කාන්තාව ඉදිරියට ආවා කාන්තාව අධ්‍යාපනය ලැබුවා ගෘහණී කියන තැනින් ඉදිරියට ඇවිල්ලා ආදායම් උපයන තැන තියා බවට කාන්තාව පරිවර්තනය වුණා එවැනි කාන්තාව මේ රට තුල රැකියා අවස්ථාවේදී රාජ්‍ය සහ රාජ්‍ය නෝනාංශවල 152 දක්වා නියෝජනය කරන තැන තියා බවට පත් වුණා කරු කතානායකතුමනි ඒ වගේම අනිත් පැත්තෙන් විදේශ රැකියා වෙළඳපොලේ 151.9 දක්වා 51.79 දක්වා ඉහලාගයක් ඒගොල්ල හිමි කරගන්නට සමත් වෙලා තියෙනවා. එහෙමනම් පිරිමි කණ්ඩායම පරදවා සිය දෙගුණයක වේගයෙන් පිරිමින් අභිවා දෙගුණයක වේගයෙන් මේ රටේ ආර්ථිකයට දායක වෙන දේශීය සහ විදේශීය මුදල් උපයන පිරිසක් බවට කාන්තාවද පත් වෙලා තියෙනවා. එහෙමනම් එවැනි කාන්තාවක් මේ රටේ අනිත් සභාවලට ඇවිල්ලා ඒ සභාවන් නියෝජනය කර කාන්තාවක් බවට පත්වීමේ ඇති වරද මොකක්ද කියන එක මේ සභාවේ මේ බාධා කරපු ආංශික කමිටුවට දැම්මේ නැහැ. ඒ වගේම පළාත් සභාවෙන් විමසුවේ නැහැ. මේ විවිධ දේවල් කියමින් මේ සභාව උදේ වරුවේ පැය දෙකක විතර කාලයක් වටිනා විවාදයක් කරන්න තියෙන අවස්ථාව අහිමි කරමින් කෑකෝ ගහපු මන්ත්‍රීතුමන්ලා කරේ එහෙනම් සාධාරණ ක්‍රියාවලියක්ද කියන එක ගරු කතානායකතුමනි අපිට උදවියගෙන් අහලා බලන්නට වෙනවා. ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියෙන්. එහෙමනම් ගරු කතානායකතුමනි සංචාරක ශේස්ත්‍රයේ ඇඟලු ශේස්ත්‍රයේ සංග්‍රාමික ශේස්ත්‍රයේ කර්මාන්ත ශේස්ත්‍රයේ තේ වගාවේ මේ සියලු අංශවල වැඩිපුරක් නියෝජනයලා තියෙන කාන්තාව අද මේ රටේ ජනතාව ජීවත් කරවීමේ ක්‍රියාවලියේදී වැඩිම ආර්ථික ශක්තියක් මේ රටට ලබා දෙන කණ්ඩායම කාන්තාව. එහෙමනම් මේ කාන්තාව මේ සමාජ මේ ස්ථාන නියෝජනය කිරීමේ තියෙන වරද මොකද්ද ගරු කතානායකතුමනි? එහෙමනම් ගරු කතානායකතුමනි මම අහන්න කැමතියි මම කියන්නට කැමතියි මේ කාන්තාවට මේ අවස්ථාව දෙනවට අකමැති පිරිමි කවුද? එනම් පිරිමි මේ තමන් මව් කිසෙන් බිහි වුණා නම් අම්මා කෙනෙකුයි කුසෙන් බිහි වෙච්ච මිනිස්සු නම් තමන්ගේ අම්මට ගරුත්වයක් තියෙන්න ඕන එහෙමනම් කාන්තාවට ගරුත්වයක් තියෙන්න ඕන ගරු කතා නැති. අම්මා කෙනෙකුගෙන් කිරි බීපු මිනිහෙක් ඉන්නවා නම් ඒ අම්මා කෙනෙකුගේ කිරි බීලා හැදුණු මිනිහෙක් නම් ඒ කාන්තාවට තනක් දෙන එකට විරුද්ධ වෙනවිය යුතු වෙනවා. ඔටු කිරි බීලා, ගොන් කිරි බීලා හැදිච්ච මිනිහෙක් ඉන්නවා නම් ඒ මිනිහා විතරයි කරු කතානායකතුමනි මේ සමාජයේදී කාන්තාවට අවස්ථාවක් දෙනවට විරුද්ධ වෙන්නේ. එහෙනම් මේගොල්ලෝ කියන විදිහට කාන්තාව අවශ්‍ය වෙන්නේ කණ්ඩ දෙන්නයි, උයන්ඩයි, ගමන් යන්ඩයි, අඳින්ඩයි, නිදාගන්ඩයි විතරයි කරු කතානායකතුමනි මේගොල්ලෝ බලවර්තු වෙන්නේ. එවැනි කාන්තාවක් නෙමෙයි මේ සමාජයට අවශ්‍ය වෙන්නේ. මේ කාන්තාවට මේ හැමතැනම නියෝජනය කිරීම සඳහා අවකාශය ලබා දිය යුතු තියෙනවා කරු කතානායකතුමනි. ඒ අවකාශය සලස්වා දීම සඳහා තමයි අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ මේ රටේ මේ යහපාලන ආණ්ඩුව ගිරන්නේ ඒ සමාජයට ඒ අත්‍යවශ්‍ය කාරණේ ඉෂ්ට කරලා දෙන්න, කාන්තාවට නිසිතැන ලබා දෙන්න, කාන්තාවට සාධාරණ ඉෂ්ට කරන මිට මිස කාන්තාව ගෘහණිය බවට පරිවර්තන පත් කරලා මුල්ලකට තල්ලු කිරීමේ ව්‍යායාමයක් නෙමෙයි. ඒ නිසා හදවතට එකඟව මෞකසිකෙන් බිහි වුණා කියන එක පිළිබඳ අවබෝධයක් තියෙන මිනිහෙක් ඉන්නවා නම්, අම්මගෙන් කිරි බීලා හැදුනා කියන එක පිළිබඳව අවබෝධයක් තියෙන මිනිහෙක් ඉන්නවා නම් මේ සභාව නියෝජනය කරලා ඒ හැම කෙනෙක්ම මේ පණතේදී ඡන්දේ පාවිච්චි කළ යුතුයි කියන පක්ෂව ඡන්ද පාවිච්චි කළ යුතුයි කියන එක මම අවධාරණය කරමින් ඔබතුමාට ස්තුති කරමි. මන්න අතර භවිෂ්‍යති.
භවිෂ්‍යති. මේ අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමාට යම් දැනුමක් කිරීමක් අවශ්‍යයි. මේ පනත් කරනපද සම්බන්ධයෙන් කාරක සභාවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධනය පිළිබඳ තම මතය නීතිපතිතුමා විසින් මීට සුළු වේලාවකට ප්‍රථම මා වෙත වෙරළදී කාර්ක සභාව අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධනයන් පනත් කෙනුම් පත්‍රය ඇතුළත් කළ පසු පනත් කෙනුම් පත්‍ර සඳහා පාර්ලිමේන්තුවේ නොපැවැනි මන්ත්‍රීවරුන්ද ඇතුළත්ව තුනෙන් දෙක බහුතරයක් ලබා යුතු බව එතුමා මා වෙත දන්වා ඇත. ඊළඟට ගරු නාමල් රාජපක්ෂ මහත්මයා.
ගරු කථානායකතුමනි, අද දිනේ ආණ්ඩු පක්ෂයේ කතා බොහොමයක් අහගෙන ඉන්නකොට ඒ කතා සියල්ලෙම අන්තර්ගතය තමයි මේ අපි කාන්තාව දේශපාලනට එනවට විරුද්ධයි කියන මතය ගේන්නේ. නෑ, අපි මේ මූලික පනත විරෝධතාවයක් ගැන නෙවෙයි කරු කතානායකතුමනි අපි අද දවස පුරාවට සාකච්ඡා කෙරුවේ. අපි කතා කෙරුවේ මූලික පනතක් පෙන්නලා සංශෝධන විදියට ඒ පනත ඇතුළට ගේන්න හදන කාරණා පිළිබඳව සහ අපි දන්නවා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන් කරු කතානායකතුමනි. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි මූලික පනතට හාත්පසින් පටහැනි මූලික පනතේ අර්ථය සම්පූර්ණයෙන් වෙනස් වෙන. දැන් කරු කතානායකතුමනි මේ ඉදිරිපත් කළ තියෙන සංශෝධන දිහා බලන්න. දැන් මේ ඉදිරිපත් කළ තියෙන එක සංශෝධනයක්වත් මේ පනතේ මූලික හරයක් දෙක ගැලපෙනවද? මේක මේ පළවෙනි අවස්ථාව නෙවෙයි. 19 සංශෝධනයේ ඉඳන් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත ගෙනාවා. සංශෝධන 15ක් ඉදිරිපත් කෙරුවා. රාජ්‍ය සේවයෙන් එක කොටසකට මැතිවරණ ඉදිරිපත් වෙන දින අයිතිය උදුරාගත්තා. ඒස රාජ්‍ය සේවකයන්ට හෝ රටේ පෞද්ගලික පුරවැසියන්ට උසාවියට ගිහිල්ලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් අවකාශය හසුරල දැම්ම, අකුරල දැම්ම. පනතක් විදියට අවසානයෙන් මූලික පනතේ හරයට හාත්පසින් වෙනස් පනතක් සම්මත වුණා. දැන් අද බලන්න, අද මේ පනත ආංශික කාරක සභාවල සාකච්ඡා වුණේ කාන්තා නියෝජනය ගැන. හැබැයි කාන්තා නියෝජනය ගැන සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා අද උදේ ඉදිරිපත් කරන සංශෝධන දිහා බැලුවම ඒ සංශෝධන තියෙන මැතිවරණ ක්‍රමය කල් දැමීම ගැන. එහෙම නැත්නම් මැතිවරණ කල් දැමීම ගැන. දැන් අපි දැක්ක පහුගිය දවස්වල 20 සංශෝධනය ගෙනාව. මම දිනේෂ් ගුණවර්ධන මහත්තුමා, ඩල සලාහපිර මහත්තුමා, උදේ කරා ගම්බපිල මන්ත්‍රීතුමා, ජීඑල් පීරි සිටුපා මහත්තුමා, අපි ගියා සුප්‍රීම උසාවිය. සුප්‍රීම උසාවිය අවසාන නඩු තීන්දුවනේ මොකද්ද? 3-2 බලය සහිතව ජනමත විචාරණයක් අවශ්‍යයි පළාත් සභා මැතිවරණ වසරක් කල් දාන. ඒ පළාත් සභා මැතිවරණ වසරක් කල් දාන න 3-2 අවශ්‍ය වගේම පළාත් සභාවලින් අපි දැක්කා සුවිශේෂී කාරණය. උතුරු පළාත් සභාවත් දකුණු පළාත් සභාවත් 20 සංශෝධනය පරද්දුවා. 20 සංශෝධනය පරද්දුවා. හැබැයි ආණ්ඩුවේ අවසාන පරමාර්ථය තමයි කරු කතානායකතුමනි මැතිවරණ කල් දාන එක. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නෙවෙයි. මේ ආණ්ඩුවට මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන අවශ්‍යතාවය තිබුණා. ආණ්ඩුව පිහිටවල අවුරුදු 2 හමාරයි දැන්. මේ අවුරුදු දෙකහමාර කාල සීමාව තුළ මේ සීමා නිර්ණය කළ අවසන් කරන්න තිබුණා. හැබැයි එහෙම කරේ නැහැ. 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ආවා. සුප්‍රීම උසාවියෙන් කිව්වා 3-2 බලයක් ඕනේ, ජනමත විචාරයක් ඕනේ කියලා. කඩිමුඩිය හැදුවා සංශෝධනයක්. ඒ සංශෝධනය ගෙනාවා සුප්‍රීම උසාවියේ නඩු තීන්දුවට පයින් ගහලා. ඇයි අපි එහෙම කියන්නේ? සුප්‍රීම උසාවියේ නඩු තීන්දුවේ අවසාන නිගමනය තමයි ජනමත විචාරයක් අවශ්‍යයි මැතිවරණය කල් දැමීම සඳහා. හැබැයි ඒ මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවෙම අද සුළුතර බහුතරය සුළුතර ඡන්දකින් මේ සංශෝධනයට වෙනම සංශෝධනයක් ගෙනල්ලා ඉටු කරගන්න උත්සාහ කරන ආණ්ඩුව බලයට ආවේ ගරු කතානායකතුමනි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන. ආණ්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් අපි බිහි කරනවායි කියන. දැන් අපේ රංග බණ්ඩාර ඇමතුමත් පහුගිය ආණ්ඩුව ඒකාධිපති ආණ්ඩුවක් කිව්වා. හැබැයි ඔබතුමාලා ඇඟිල්ල දික් කළා ඒකාධිපති ආණ්ඩුවක් කියලා ඇඟිල්ල දික් කරන ආණ්ඩුව මේ රටේ මැතිවරණ තිබ්බා. මෙරටේ මැතිවරණ තිබුණා. මෙරටේ ජනතාවට අවශ්‍යතාවයේ අවකාශය නිර්මාණය කළ දුන්නා. තමන්ට අවශ්‍ය ආණ්ඩුව තෝරගන්න හැදුලුම්පත ස්ථිර කරා මැතිවරණ පොලිඹු ඡන්දේ දාන්න යනකොට කාන්තා නියෝජනයේ කතා කරන ඔබ තමුන් නාසේලා. ඔබට මතක ඇති 2005 කලින් මෙරටේ ඡන්ද පොලකට කාන්තාවකට යන්න බැරි තත්ත්වයක් තිබුණේ කරු කතානායකතුමා. එදා කාන්තාව දේශපාලනට ආවේ නැත්තේ ඇයි? දෙකොල්ල දෙපැත්ත වෙඩි තියා ගන්නෝ, දෙකොල්ල දෙපැත්ත මරා ගන්නෝ. අපිට මතකයි අපි කුඩා කාලේ එදා මැතිවරණවල පාඩන බහින්න බැරි තත්ත්වයක් තිබුණේ. එවැනි කාලෙක කාන්තාවත් මැතිවරණ වලට ආවේ නැහැ. එල්ටිඩී ක්‍රස්තවාදීගේ කාලේ කාන්තාව මැතිවරණ වලට ආවෙත් නැහැ. හැබැයි රට නිදහස් කරලා දෙගොල්ලෝ දෙපැත්තට වල මරා ගන්න දේශපාලනය අවසන් කරලා මැතිවරණ වලට කාන්තාවන් ඉදිරිපත් වෙන්න පුළුවන් අවකාශය හැදුවා. හැබැයි අද ඔබතුමාලා අපි කාන්තා නියෝජනයට විරුද්ධයි කියන මතයක් ඉදිරිපත් කරන්න හදනවා. නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා නියෝජනයට විරුද්ධයි කියන මතය ඉදිරිපත් කළා. ඒක ඇතුලේ මැතිවරණ ක්‍රමයේ කල් දැමීමේ න්‍යාය තමයි ක්‍රියාත්මක වෙන්නේ. කරු කතානායකතුම ඔබතුමාට සුවිශේෂී වක්කීමක් තියෙනවා. ඔබතුමා කීර්තිමත් දේශපාලඥයෙක්. ඔබතුමාට මේ රටේ දැඩි ගෞරවයක් තියෙනවා. අපිත් පාර්ලිමේන්තුවේ ඉන්න කලින් කරු ජයසූරිය මහත්තයා කිව්වම දැඩි ගෞරවයක් තිබුණා. අද මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපේ නිසා ඒ ඔබතුමාට තියෙන ගෞරවයෙන් තමයි පළඳු වෙන්නේ. ඔබතුමාට වගකීමක් තියෙනවා. පනතක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනකොට ඒ පාර්ලිමේන්තු ක්‍රමවේදය අනුගමනය කරා. ඒ පනත විතරක් නෙවෙයි කරු කතානායකතුමනි, ඒ පනතට ඉදිරිපත් වන සංශෝධන, ඒ පනතේ මූලික අර්ථය වෙනස් නොවන සංශෝධන බවට බඩ වගකීම ඔබතුමා සතුයි කියන එකත් මේ අවස්ථාවේ අපි මතක් කරන්න ඕනේ. ආණ්ඩුවේ සැබෑ වුවමනාව මනාප මැතිවරණ ක්‍රමය අහෝසි කරන්න නම් කරු කතානායකතුමනි, මේ ආණ්ඩුව පත් වෙලා අවුරුදු දෙකහමාරක් ගියා. එන ආණ්ඩුව ගේන තිබේ 20 වෙනි සංශෝධනයේ නෙවෙයි. එමනම් ආණ්ඩුව ගේන තිබේ 20 වෙනි සංශෝධනයේ වෙනුවට ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ සංශෝධනයක්. හැබැයි 20 වෙනි සංශෝධනයේ ගෙනාවේ මැතිවරණය කල් දාන. අපි අහන ආණ්ඩුවෙන් අද වෙනකන් ඔබ තමුන් නාසෙලා පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවද? අපි අහන ඔබ තමුන් නාසෙලාගෙන් ඔබ තමුන් නාසෙලා සංශෝධන ඉදිරිපත් කරාද? නැහැ. මැතිවරණ ක්‍රමය මතක් වුණේ කරු කතානායකතුමනි සුප්‍රීම මුසාවියෙන් 20 හකුල ගත්තට පස්සේ, හකුල ගන්නේ කියලා නියෝගය ආවට පස්සේ. එතකන් මේ ආණ්ඩුවේ මැතිවරණ ක්‍රමයක් වෙනස් කිරීමක් ගැන කතා කරුවේ නැහැ. හැබැයි අද ඔබ තමුන් නාසෙලාට පුදුම වුමනාවක් තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. හැබැයි ඊළඟ පියවර තමයි පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණාය කොමිසම අවුරුදු 3ක් ගියා ප්‍රාදේශ සභාවල සීමා නිර්ණාය කරන්න. දැන් මාස 4කින් කොහොමද ගරු කතානායකතුමනි පළාත් සභාවල සීමා නිර්ණය කරන්නේ? මෙහෙම ගියොත් ගරු කතානායකතුමනි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හකුලලා දාලා පළාත් ප්‍රාදේශ සභාව අවුරුදු දෙකහමාරක් කල් දැම්මා. පළාත් සභාවත් දැන් කල් දානවා. ඊළඟ මේ ආණ්ඩුවේ පියවර තමයි පාර්ලිමේන්තුවත් කල් දානවා. ඒකට හොඳම නිදසුන තමයි පහුගිය කාලේ ප්‍රතිපත්ති ප්‍රකාශ 6ක් ඉදිරිපත් කරා. 6 වෙනි එක 20:25. දැන් 20:20 චන්දරයන්ද බලන් ඉන්න ආණ්ඩුවක් මොකද 20:25 ගැන කතා කරන්නේ? ප්‍රතිපත්ති ප්‍රකාශන 6යි. 6 වෙනි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 20:25. එහෙනම් කරු කතානායකතුමනි අවසාන වශයෙන් කියන්න කැමති, අපි කාන්තා නියෝජනයේ වැඩි කරගෙන අපි විරුද්ධ නැහැ. ඒකට අපි එකගයි. හැබැයි කාන්තාව නියෝජනයේ පිටිපස්සේ හැංගිලා කාන්තාවගේ අයිතිය පිටිපස්සේ හැංගිලා ජනතාවගේ මැතිවරණ අයිතිය හකුලන්න මේ ආණ්ඩු උත්සාහ කරනවා නම් අනේකට අපි විරුද්ධයි කියන එක මතක් කරමින් මරියන්.
එයි. බොබිතුටි. ඊළඟට ගරු මහින්ද අමරේර මැතිතුමා.
ගරු කතානායකතුමනි අද මේ වැදගත් ඉතාමත් වැදගත් ඓතිහාසික විවාදයට මම ඉතාමත් සතුටෙන් සම්බන්ධ වෙන මහජන නියෝජිතයෙක්. අපි මනාප ඡන්ද ක්‍රමයට තමයි දේශපාලනේ ප්‍රවේශ වුණේ. ප්‍රාදේශ සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව මේ සියල්ලට මනාප ඡන්ද ක්‍රමයෙන් එන්න මට පුළුවන්කම ලැබුණා. පෞද්ගලිකව කතා කරොත් මේ මනාප ඡන්ද ක්‍රමය මට පාර්ලිමේන්තුවේ ඉන්න හැමදාම වගේ ඉන්න පුළුවන් ඡන්ද ක්‍රමයක් කියන එකත් මම හොඳටම දන්නවා. නමුත් මම හැමදාම කියපු දෙයක් තමයි පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් ඒ වගේම පළාත් සභාවට ආපු වෙලාවෙත් මේ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් එක අතක් නෙමෙයි අත් දෙකම උස්සනවා කියලා. මේ ඡන්ද ක්‍රමය තුල මේ මනාප ඡන්ද ක්‍රමය තුල එකිනෙකා අතර කොටා ගන්න, එකිනෙකා අතර මරා ගන්න, එක පක්ෂය ඇතුලේ කුලල් කා ගන්න මැතිවන්න ක්‍රමයක් තමයි මනාප ඡන්දයත් එක්ක ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මනාප ඡන්ද ක්‍රමය නිසා ජීවිත ගණනාවක් නැති වෙලා තිබෙනවා. එක උදාහරණයක් ගත්තොත් සුප්‍රසිද්ධ උදාහරණය තමයි භාරත ලක්ෂ්මන් අපිත් එක්ක ඉඳපු සහෝදර මන්ත්‍රීතුමා ඝාතනය වෙන්න ප්‍රධාන හේතුව බවට පත් වුණා මනාප ඡන්ද ක්‍රමය. එදා මනාප ඡන්ද ක්‍රමය ඒ වෙනකොට වෙනස් කළා අපි තිබුණා නම් මනාප ඡන්ද ක්‍රමයක් තිබුණේ නැත්තම් භාරත ලක්ෂ්මන් අදත් මේ ජීවතුන් අතර ඉන්නවයි කියන එක අපි පැහැදිලිව දන්නවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙලා තිබෙනවා. දේපළ විශාල ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. ඒ සෑම එකකටම ප්‍රධාන හේතුවක් බවට මනාප ඡන්ද ක්‍රමය තිබුණ බව අපි හොඳටම පිළිගන්න ඕන. එනිසා මම මගේ මහජන නියෝජිතත්වයේ ලබන දේශපාලන ජීවිතේ වඩාම සන්තෝෂ වෙච්ච එක දවසක් තමයි පළාත් පාලන මැතිවරණය මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම. ඒ වගේම දෙවැනි අවස්ථාව තමයි පළාත් සභා මැතිවරණය මනාප ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් සකස් කරන්න අද එකඟතාවය ගන්න අවස්ථාවට සම්බන්ධ වෙන ලැබීම් පිළිබඳව. අපි ගරු කථානායකතුමනි පසුගිය ආණ්ඩුව කාලේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා ඒ වෙලාවේ එතුමගේ සභාපතිත්වයෙන් තිබුණ කමිටුවක් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව, මනාප ඡන්ද ක්‍රමය ඉවත් කිරීම පිළිබඳව, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරා. ඒ වෙලාවෙත් කිව්වා පළාත් සභා මැතිවරණෙත් කොයි වෙලාවෙ හරි තියෙනවා නම් ඒ ක්‍රමයට තමයි තියෙන්න ඕන කියලා. මම මේ කමිටුවේ සමාජිකයෙක් විදිහට හිටියා. අපි මේ කමිටුවේදී අදහස් දැක්ුවා මේ යෝජනාව දේශපාලඥ විදිහට අපි ඉදිරිපත් කරා වුණාට රටේ සියලුම ජන කොටස් වලින් ඇහුවොත් කියයි මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට කැමතියි කියලා. කොට්ටාසියර වග කියන මන්ත්‍රීවරයෙක් නැති, ඒ වගේම Tamanට අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න ළඟපාත ඉන්න මන්ත්‍රීවරයාට පවා ළඟට පවා ගියාම එලවා දමන ක්‍රමයක් තමයි මේ මනාප ඡන්ද ක්‍රමය තුල තිබුණේ. අල්ලපු ගෙදර මන්ත්‍රීවරයා ඉන්නවා. මන්ත්‍රීවරයාගේ ළඟට ගියාම කියනවා මනාප දුන්නේ වෙන කෙනෙකුට, ඒ නිසා යාගෙන් වැඩේ කරගන්න කියලා එලවල යවලා තියෙනවා. ඒ වගේ ඡන්ද ක්‍රමයක් තමයි අපි අයින් කරන්න අද කටයුතු කරන්නේ. මං හිතනවා මේකෙන් මගහරින්න විවිධ හේතු කියන්න පුළුවන්. මේකෙන් අත්හැරෙන්න විවිධ දේවල් කියන්න පුළුවන්. නමුත් ඉතාමත් පැහැදිලිව කියන්නේ හිතට එකඟව මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරන්න ඕන නම්, ඒ වගේම කාන්තා නියෝජනය වැඩි කරන්න ඕන නම් මේකට සියලුම දෙනා සහයෝගය දෙන්න ඕන කියලා මං හිතනවා. ඉතිහාසයේ කවදා හරි දවසක මේ මනාප ඡන්ද ක්‍රමයට ඡන්දය පාවිච්චි නොකර ඒ පිළිබඳව පසුතැවීමක් මිසක් සතුටක් ලැබෙන්නේ නැහැ කියන එක මම දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට, ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට අපි දරුව මතයේ ඒක තමයි. මේ රජයට, මේ ජාතික ආණ්ඩුවට එකතු වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි ඡන්ද ක්‍රමයේ වෙනසක් ඇති කර ගැනීම උදෙසා. තව කාරණා ගණනාවක් තිබුණා. තව කාරණා ගණනාවක් තිබුණා. ඒ කාරණා කෙසේ වෙතත් ප්‍රධාන කාරණාවක් බවට පත් වුණා ඡන්ද ක්‍රමය ඉවත් කර ගැනීම. පුළුවන් නම් නැගිටලා කියන්න කවුද කියලා නෑ කිය. හැංගිලා නිකන් කොක්කු වගේ කතා කරන්න එපා. කවුරු හරි ඉන්නවනම් කියන්න එහෙම නෑ කියලා. නියම් තමුන් නාසේ එලවලා දාන්නනේ අපි හෙට අනිද්දා. ඒ නිසා ඕන දෙයක් කියා ගන්න පුළුවන්. එයාට ඕන දෙයක් කියා ගන්න පුළුවන්. එක එක කෙනාගේ පාරේ පස්සේ ගිහිල්ලා එක එක කෙනාගේ පාරේ පස්සේ ගිහිල්ලා දේශපාලනය කරගන්න ඕන නැහැ. අපි මේ කාටවත් අපි ගැති වෙලා දේශපාලනය කරන කට්ටියක් නෙමෙයි ගරු කතානායකතුමනි. අපි පක්ෂයක් ඇතුලේ දේශපාලනය කරන කණ්ඩායමක්. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල දේශපාලනය කරන කණ්ඩායමක්. අපි කාගේවත් පින්තූර ගහගෙන දේශපාලනයට ආපු අය නෙමෙයි. අපිට දේශපාලන පැවැත්මක් තියෙනවා. අපි දේශපාලනේ ගොඩනගාගත්තු දේවල් තියෙනවා. ඒ ගොඩනගාගත්තු දේවල් ඔය හම්බ කරගත්තු දේවල් නෙමෙයි. ඔය ගොඩගාගත්තු දේවල් නෙමෙයි. ඔය හොයාගත්තු හොරකම් කරගත්තු දේවල් නෙමෙයි. ඒ හොරකම් කරගත්තු දේවල් නෙමෙයි අපි ගොඩනගාගත්තේ දේශපාලන ප්‍රතිපත්තිය කියන එක අපි පැහැදිලිව තමුන්හන්සලට කියන්න කැමතියි. බොරුවට කෑ ගහලා වැඩක් වෙන්නේ නැහැ. බොරුවට කෑ ගහලා වැඩක් වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. කතානායකතුමනි අපි ඇත්තට කතා කරන්න ඕන. සත්‍යයට මුහුණ දෙ
ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි මේ මගේ නම කියපු හින්දා අපේ මහින්ද අපරේ මහත්තයා මතක තියාගන්න.
නම කිව්වනේ ගරු කතානායකතුමනි මට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. තොප්පිය දාගත්තට ඕන කෙනෙක් කමක් නැහැ. මම නම් කියලා මේ දේශපාලනේ අපහාස කරන කෙනෙක් නෙමෙයි ගරු කතානායකතුමනි. මට අපහාස කරනවා නම් ඕන තරම් දේවල් කියන්න තියෙනවා. නමුත් මම මගේ දේශපාලනේ අවුරුදු ගණනාවක් එහෙම පුද්ගලයන්ට අපහාස කරන දේශපාලනයට මම ආවේ නැහැ. මට මෙන්න උමනාවක් නැහැ. අපහාස කරනවා නම් මට ඕන කෙනෙක් ගැන ඔය බොහෝ කට්ටිය ගැන කියන්න කාරණා මට තරන්නේ නැහැ කියලා මම තමුන්හන්සලට කියනවා. මට එහෙම අපහාස කරන්න උමනාවක් නැහැ. මගේ දේශපාලනේ ගොඩනගාගත්තු ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුල මිසක් මම අපහාස කළා, අනුන්ට වංචා කළා, හොරකම් කළා, ගරහලා මගේ දේශපාලනේ ගොඩනගාගත්තේ නැtei කියන එක ඔබතුමාට මම කියන්න කැමතියි. ගරු කතානායකතුමනි, මේ රටේ පිරිසුදු දේශපාලනයක් වෙනුවෙන් අද කතා කරන්න පටන් ගන්න තියෙනවා. මේ රටේ මැර දේශපාලනයට එරෙහිව අද කතා කරන්න පටන් ගන්න තියෙනවා. මේ රටේ අද කුඩුකාරයන්ට එරෙහිව කතා කරන්න පටන් ගන්න තියෙනවා. මේ රටේ අද පාතාලයට එරෙහිව කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඒ අරන් තියෙන වෙලාවේ අපි ඒ දේශපාලනය කරා මිසක් වෙන එකකට නෙමෙයි යොමු වෙන්න ඕන කියලා මම තමුන්නාසිර කියනවා. මේ ඕන කෙනෙක් එක්ක මම කැමති එහෙම කතාවක් තියෙනවා නම් කතා කරගන්න. ගරු කතානායකතුමනි, අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න. කාන්තාවන් අද මේ දේශපාලනයේදී අපි ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි හැම වෙලාවෙම කල්පනා කරලා තියෙනවා. එහි නායකයා විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාද පිරිසුදු පක්ෂයක් ගොඩනගන්න, ඒ වගේම පිරිසුදු ආණ්ඩුවක් ගෙනියන්න උත්සාහ දරනවා. ඒ නිසා තමයි ආණ්ඩු තුල සිදුවෙන ඕනම කාරණයකදී, පක්ෂයක් තුල සිදුවෙන ඕනම කාරණයකදී දඬුවම් ලබා දීමේදී එතුමා පසුබට වුණේ නැතුව හැම වෙලාවෙම ක්‍රියාත්මක වුණේ ඒ නිසයි කියලා මම ඔබතුමාට කියන්න කැමතියි. අවසාන වශයෙන් උද්ගරු කතානායකතුමනි කාරණා කීපයක් කියලා මම මගේ කතාව අවසන් කරනවා. ඒ තමයි මේ මැතිවරණය අවුරුදු ගාණක් කල් දාන නෙමෙයි අපේ බලාපොරොත්තුව. මාස ගණනාවක් මාස කීපයක් ඇතුළත නව ඡන්ද ක්‍රමයක් සකස් කිරීම තමයි බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. මේ කතා කරන බොහෝ කට්ටිය ජයග්‍රහණය කළ අවසාන වෙලා ඉන්නේ. මම කියනවා පුළුවන් නම් තනියෙන් ඡන්දයක් ඉල්ලලා බලන්න කියලා. තනියෙන් ඕන ඡන්දයක් ඉල්ලන්න කාගේවත් පින්තූර ගහගෙන යන්න ඕන නැහැ. Tamanta ආත්ම ශක්තියක් තියෙනවා නම් ඒ දේශපාලනේ ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අද මම දැක්කා සුවිශේෂ අවස්ථාවක්. ඒ තමයි කාන්තාවන් බොහෝ දිනක් කතා කරලා කාන්තා අයිතිවාසිකම් ගැන කිව්වා. මේ පාර්ලිමේන්තුව තුල 125ක නියෝජනය, ඒ වගේම 130ක නියෝජනය, 140ක නියෝජනය මේ විදිහේ යෝජනා ඇවිල්ලා තිබුණා. අවස්ථා ගණනාවකදී තිබුණා. නමුත් අද ඒ අයගේ අවශ්‍යතාවත් ඉෂ්ට වෙන ගමන් තරුණ නියෝජනය පිළිබඳව අද කතා කරන්න පටන් අරගෙන තියෙනවා. අපේ ලයිස්තුවල තරුණ නියෝජනයන් පිළිබඳව නීති රීති නැති වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට, ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට මේ වෙනකොට තීන්දුව කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගෙන් 130ක්වත් ආවම වශයෙන් තරුණ කණ්ඩායම් ඉදිරිපත් කරන්න ඕන කියලා. ඒ වගේම ඒ ඉදිරිපත් කරන කණ්ඩායම්වල ඉතාමත් පිරිසුදු දේශපාලන කණ්ඩායම් තරුණයන්ට, ඒ වගේම උගත් බුද්ධිමත් කණ්ඩායම්වලට අවස්ථාව ලබා දෙන්න ඕන කියන එක පිළිබඳව අද සාකච්ඡා කරලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි නැවතත් මම කියන්නේ මේ පාර්ලිමේන්තු දිවි කාලය තුලදී අපි පෞගිය කාලය තුලදීම කතා කරා මේ මනාප නැති ඡන්ද ක්‍රමයක් පිළිබඳව. මේ මනාප නැති ඡන්ද ක්‍රමය පිළිබඳව විවාද වාද ගණනාවක් තිබුණා. වාද විවාද ගණනාවක් තිබුණා. ඒවයිදී බොහෝ අය කතා කරා, රූපවාහිනී වල ගිහිල්ලා කතා කරා, මාධ්‍ය වල ගිහිල්ලා කිව්වා මේ ජරා මනාප ක්‍රමය මේ එකිනෙකා අතර කොටා ගන්න මනාප ක්‍රමය නැති කරන්න අපි සහයෝගය ලබා දෙනවා කියලා. හැබැයි අපිට ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තිබුණා. නමුත් මේ වෙලාවේ අපිට ඒකට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ මේ ආණ්ඩුව තුලදී අපිට ලැබුණු මේ මහඟු අවස්ථාවේදී අපි ඉතාමත් පැහැදිලිව මේ මනාප නැති ඡන්ද ක්‍රමය, ඒ වගේම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන මේ ඡන්ද ක්‍රමය සඳහා අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි සහයෝගය ලබා දෙන බව සඳහන් කරමින් මාඩිනා ස්තුතිය.
කතානායකතුමනි, පළාත් සභා ඡන්දය විමසීමේ සංශෝධන පනත් කැටුම් බද අද උදෑසන සිටම ඒකාබද්ධය අද උණුසුම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මෙතෙක්කල් දිස්ත්‍රික් මට්ටමෙන් පැවති ඡන්දකමය අද ගම් මට්ටමට, එහෙම නැත්නම් මැතිවරණ කොට්ටාෂ මට්ටමට, ඒ වගේම දිස්ත්‍රික් නියෝජනයට එනකොට අද මේ කට්ටිය කලබලලා තියෙනවා. අපි දන්නවා ඒ කාලේ ඒ රජිමේ මැතිවරණ පැවැත්වේ මහා පරිමාණයේ මුදල් වීදම් කළා, බඩු බෙදලා කරන්න දෙන ජඩකම් ඔක්කොම කළද ඒගොල්ලෝ ඒ කාලේ මැතිවරණ කරේ. මේ ඒක නිසා අද මේ ක්‍රමයට ඒගොල්ලෝ විරුද්ධ වෙන ගන්න දෙයක් නැහැ. කොට්ටාෂ අපේක්ෂාවෙන් තම කොට්ටාෂය යාපන් ආණ්ඩු වෙනින් දිනවනකට ඊට අනුභාගතිකව දිස්ත්‍රික් ලැයිස්තුවෙන් යාපන් රාජ්‍ය වෙනුවෙන් අපේක්ෂක වත් වෙනකොට මේ කට්ටියට මේක දරා ගන්න ඉන්න බෑ. විශේෂයෙන්ම කියන්න ඕනේ 50ට 50 එයාකාරෙන් වත් වෙනකොට කාන්තාවන්ගේ නියෝජන 125 තියෙන දක්වා අනිමාර වෙනවා. එතකොට මේ කොට්ටාෂ මට්ටමින් 6න් එකක් කාන්තාවන් පත් කරන අවශ්‍ය වෙනවා. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමේ 150ක් ලයිස්තුවට මේ කාන්තාවන් ඉදිරිපත් කරන සිද්ධ වෙනවා. ඒ කටයුත්ත යාපාලනන්ට සිද්ධ කරන්නේ 152ක් වෙන කාන්තාවට සාධාරණයක් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒකට යාපාලන ආණ්ඩුවට මේ ඒකාබද්ධ විරුද්ධ වෙනවා. ඒකට මම හේතු දෙකක් දකිනවා. එකක් කාන්තාවන් හොරකම් වලට පොළඹ ගැනීම අපහසුතාවය. ඊළඟට මෙතෙක් කල් ඒගොල්ලෝ කාන්තාවන්ට නම යෝජනා තමා කියලා ලැබුව යම් අල්ලස් ලබාගෙන නොහැකිම ඒගොල්ලොන්ට හැමදාම අවශ්‍යලා තිබුණේ විදුලි පොටුව පැනලා කරන දේශපාලනයක්, ඒ වගේම සිල් රැදී බෙදලා කරන දේශපාලනයක්, උතුරු තලය බෙදලා කරන දේශපාලනයක්, ඒ වගේම ජනතාව අන්දලා කරන දේශපාලනයක්, ඒවට අවනත කරන නොවන කට්ටිය සුදු වෙන්නලු උස්සංගෙල මරන දේශපාලනයක්, එහෙම දේශපාලනයක් තමයි ඒගොල්ලන්ට ඕනලා තියෙන්නේ. එදා අපි පැහැදිලිවම කිව්වා විදුලි පොටිය මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එදා රටේ නායකයා විදුලි සංදේශ නියමන කොමිසම් සභාවේ සල්ලි වලින් සිල් රැදි බෙදද්දී ඒ සිල් රැදි බෙදාරපු සමහර පන්සල් වලින් ඒ සිල් රැදි හොරගම් කරා. අද අපි මුලි සල්ලි කෝටි 60ක් විදුලි සංදේශ නියමන කොමිසම් සල්ලි වීදම් කරපු විතර නෙමෙයි, ඒ බෙදලා තිබු සිල් රැදි කොටද කියන එක ඔයාලා බලන්න ඕනේ. මං දැනුවත්ද මගේ ප්‍රදේශයේ පන්සල් 4කින් අස්සම් අරගෙන සිල් රැදි බෙදලා දීලා නැහැ. එහෙම පිරිසක් තමයි, ඒව කරපු පිරිස තමයි අද පාත්‍ර එල්ලගෙන යන්නේ සල්ලි වන්න ඉංගමනේ. ඒ වගේම අපිට මෙතන චෝදනා කීපයක් ආවා. මෙතනදී කිව්වා 19 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනය ගැන, 20 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනය ගැන. මං අහනවා 18 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනය ගැන මොන පදනමින්ද කියලා. එදා ලෝකෙ කිසිම රටක ජනාධිපතිවරයෙක් දෙවතාවකට වැඩිය බලයට එන්නේ නැති අවස්ථාවක මේ රටේ විතරක් මහින්ද රාජපක්ෂ මහත්තයා උත්සාහ කරා තුන්වෙනි පාර ඉඳන් මැරෙන ගම්ම ඡන්දෙ ඉල්ලන්න. ඡන්දෙල්ල හිටුව පුළුවන් වෙයි කියලා පුතාලව රජ කරවන්න, මල්ලිලව රජ කරවන්න, පවුල රජ කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒව කරන්න බැරි වුණා. ඒවා දෛවයේ සරදමක් විදියට ඔක්කොම අතහැරලා ගෙදර යන්න සිද්ධ වුණා. ඒකින්ද ගරු කතානායකතුමනි, අද මේ රෙජිමය 18 වෙනි ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය ගැන අද කිඹුල් කඳුළු එළනවා. අපි 19 වෙනි ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය ගැනලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කළා කොමිසන් සභාව ගෙනාවු ඉන්න තමයි අද මේ රටේ ඕනම කෙනෙකුට විරුද්ධව කොමිසන් සභාව නීති ක්‍රියාත්මක වෙන්නේ. අද අපි දන්නවා ඔය සිල්දේ සිද්ධියට සම්බන්ධ දෙන්නට අප ලැබිලා තියෙනවා. ඒ කාලේ එමුණ ලැබෙයිද අප? අප ලැබෙන්නේ කෝල් එක දීලා කොමිසන් සභාවට ගෙනාවද නඩුකාර රටේ නම අප දෙන්න එපා කියලා. එහෙම එහෙම කාලයක් ඒකවල තිබුණේ. අද මේගොල්ලොන්ට මතක නැහැ. අදම මතක් කරලා දෙනවා හරි අමාරුයි. ඇඟට අමාරුයි. හැබැයි හොඳට මතක තියාගන්න කොච්චර දිනුවත් දඟලුවත් මින් ඉදිරියට තමුන්නාන්සලාට කාන්තාව නොමිනේෂන් දෙනවා ලිංගික අල්ලස්සවා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක මෙතනින් ඉවරයි. හොඳට මතක තියාගන්න. ප්‍රාදේශ සභා සභාපතිවරු එදා හිටියා. කන්‍යාවන් 100ක් ඉන්න දූෂණය කරපු කට්ටිය හිටියා. පාටි දැම්මා. රටේ නායක ඇස්පියාගෙන හිටියා. අදේ වල උත්තර නැහැ. ඒ වට තමයි අපි අනිවාර්ය කරලා තියෙන්නේ කාන්තා නියෝජනය. හොඳට මතක තියාගන්න. ඔය බොරු වල හලගෙම්බෝගේ කෑ ගැව්වට තමුන්නාසර ඡන්ද දීලවලුම කවද දිනන්නේ කියලා. තමුන්නාසර දිනන්න හම්බෙන්නේ නැහැ. බොරු වල දැඟලුවට මිත්‍රෝනි තමුන්නාසර කවද ඡන්ද දිනන්නේ නැහැ. කවද තව මේ ඡන්දෙන් පස්සේ ඔය තමුන්නාසර ඒකවත් දීවලා යනවා. ඕකේ අන්තිම ඉතුරුන්නේ හලගෙම්බ දෙන්න තුන්දෙනෙ විතරයි. ඒකම මොන්න බකබක කකා ඉන්න බෝල ඊටට දෙයක් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. අද මං කිව්වකල් ලියලා තියාගන්න. අනිවාර්යයෙන්ම මේ මැතිවරණ ක්‍රමයේ තුල තමුන්නාසලාට මොන මැතිවරණයවත් තමුන්නාසලා දිනන්න බෑ. හොඳට මතක තියාගන්න. ඒ වගේම අද කොච්චර ඔය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන්න ඉන්න තමයි තමුන්නාසලාම කෑ ගන්න. ඒ කාලේ තමුන්නාස රෙජිමේ කාලේ තිබුණා නම් ඔම කෑ ගොල් ඊටවසම ගහනවා. අපි ඒව කරන්නේ නැහැ. අපිව කරන්නේ නැහැ කියලා වරන්දිලා තමයි බලේ අරන් තියන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න. තමුන්නාසලා කොච්චර කැස්සත් කයි කයිනා විතරයි තමුන්නාසලා මේකේ කවදාවත් ආණ්ඩුව පිටවන්නත් ප්‍රාදේශීය පත්‍යය අඩුම ගානේ තමුන්නාසල මරණදා සමිතියකත් මිටව දිනන්න හම්බ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒ වගේම තමුන්නාසලා කතා රාජ්‍ය නිලධාරි ගැන. අපි දැක්ක රාජ්‍ය නිලධාරියකට ඡන්ද කරපු හැටි ගොවි නියාම කළා. කොහමද අට පැකට් බෙදලා පැල බෙදලා ඊළඟට දෙන්න තියෙන ඔක්කොම දීලා ඒ වගේම සමෘද්ධි කාර්ය ටික සමෘද්ධි කබලා බයි කළා. එහෙම තමයි ඡන්ද ගත්තේ. ඒ ඡන්ද ගන්නේ ඉවරයි. ඒක නිසා තමුන්නාසලා හිතන්න එපා ඉදා සාධාරණ මැතිවරණ පැවතුනේ කියලා. මොකද මතක තියාගන්න. එදා රාජ්‍ය බලපෑමන බලක යට කළා. මිනිස්සුන් බය කළා ඡන්ද ගත්තේ. එහෙම ඡන්ද නම් අපිට 100ක් උනත් දිනන්න බුණා. ඊට වැඩි දිනන්න බුණා අපිට. ඕන්න අපි මේ මැතිවරණේ අපි ඕන්න ක්‍රියාත්මක කරලා මෙන්නන්න යාපාලනේ දෙරිවි ගිහිල්ලා. අපිට හැකියාව දිනේ කරන්න. ඒක නිසා හොඳ මතක තියාගන්න. තමුන්නාසලා හිතන විදිය ජනමතයක දාතිබුන්නේ. තමුන්නාසලා තිබුණ විකෘති ජනමතයක්. ඒ ජනමතේ මේක නැති වෙන ඉඳලා තමුසල් මෙච්චර දඟලන්නේ. ඔය දඟලුවට ඔය දඟලන්න අර කතාවක් තියෙනවා. කකුල දඟලන්නේ හැලියේ වතුර රත්නක විතරයි කියලා. වතුර රත්නක නෙන්නේ අවසන් සෙන්ටිකට් අංශ 100ට එනකොට තමුන්නාසලා ඉවරයි. ඒක තම මාසයක් යනකොට මාස දෙකක් තුනක් යනකොට පළවෙනි ෂොක් එක තමුන්නාසලා වදින ජනවාරි මාසේ. ඊට පස්සේ මාස පාතරව දීලා ෂොක් එක වදිනවා. එතකොට තමුන්නාසලා ඉවරයි. ඔය ඔක්කොම ඒකාබද්ධත් ඉවරයි. දඟලු බුණු උත් ඉවරයි. කට්ටියම කටවල් වගේ ගෝල් වලට බුදිය ගන්න එනවා. හොඳට මතක තියාගන්න. මගේ කතාව අසල ඉස්සෙල්ල.
හරි බොහොතේ දාරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, අද මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මේ රටේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහාත්, ඒ වගේම විශේෂයෙන්ම පළාත් සභා ඊළඟට පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පත් වෙන ක්‍රමවේදයන් පිළිබඳව යම් වෙනස් කිරීම ගණනාවක් කිරීම සඳහා ආරම්භ කළ තියෙන මේ වැඩපිළිවෙලට පක්ෂව මට අදහස් කීපයක් සඳහන් කරන්න. මම කියන්න කැමතියි, එදා මේ මැතිවරණ ක්‍රම ගණනාවක් අපේ රටේ තිබුණා. 1977 වෙනකොට තිබුණේ රටේ ඒ මන්ත්‍රී කොට්ටාෂ වලින් පත් වෙලා එන අය. ඒ විතරක් නෙමෙයි, බහු ආසන තිබුණා අපිට මතකයි. ඒ බහු ආසන ක්‍රමවලින් ආපු අය තුනෙන් තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සමන්විත වුණේ. ඒ කාලේ කතා කරේ නම කියලා නෙමෙයි මන්ත්‍රීවරුන්ට, කලවානේ මන්ත්‍රීතුමා අපිට හැන්සාඩ් බලනකොට තේරෙනවා. මැදවැච්චියේ මන්ත්‍රීතුමා, කලවානේ මන්ත්‍රීතුමා එහෙම තමයි කතා කරේ. හැබැයි මේක පහු වෙනකොට අපේ මන්ත්‍රී කොට්ටාෂ වෙනුවට මේ සමානුපාතික නියෝජන ක්‍රමේ රටේ ආරම්භ වුණා. 1989 පටන් ගත්ත ඒ ක්‍රමවේදය තුළ අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඡන්දය දුන්න අය විදිහටත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට වැඩ කරපු අය විදිහටත් අපි විශාල අධ්‍යක්ෂීම් රාශියක් ලැබුවා. මේ සමානුපාතික නියෝජන ක්‍රමේ වාසි සහ අවාසි සමහර ස්ථානවල අපිට මතකයි සමහර ආසනවලට මන්ත්‍රීවරු පත් වෙලා තිබුණේ නැහැ. සමහර මන්ත්‍රීවරුන්ට සිද්ධ වුණා දිස්ත්‍රික්ක පුරා දුවන්. ඒ මන්ත්‍රීවරුන්ට සිද්ධ වුණා තමන්ගේ ආසනය විතරක් නෙවෙයි දිස්ත්‍රික්ක පුරාම දුවලා ඒ අයගේ සේවය සලසන්න විතරක් නෙවෙයි ඊට අමතරව තමන්ගේ දිස්ත්‍රික්කයේ ඇතුලේ තියෙන මුදල් ටික රුපියල් ලක්ෂ 25 ඒ කාලේ තිබුණා අපිට මතකයි. ලක්ෂ 10ක් තිබුණා 1977 මන්ත්‍රීවරයෙකුට මට මතකයි අපේ ආසනේ පඩවස්තුන ආසනේ කාලේ හිටිය ආර් එම් කේබී රත්නායක මැතිතුමා එතුමා තමන්ට අම්මුණ රුපියල් ලක්ෂ 25න් තමන්ගේ ආසනය ඇතුලේ විශාල සේවයක් කෙරුවා. එතුමා මට මතක විදියට ඒ බස් ස්ටෑන්ඩ් එකේ එතුමා හැදුවා මේ අපේ තිබිච්ච බොහොම අමාරුවෙන් තිබිච්ච ස්ථානයක් පොලිසිය හැදුවා. ඊළඟට ප්‍රාචීලිකම් කොට්ටාස හැදුවා. එතුමා හැදුවා ලංකාවේ විශාලතම පාසල් ගොඩනැගිලි දෙකක් තියෙන එක පාසලක් හැදුවා සම්පූර්ණයෙන්. මේ විදිහට ගත්තම එතුමා හිටපු අවුරුදු 7 ඇතුළත විශාල වැඩ කොටසක් එක ආසනයක් ඇතුලේ එතුමා කරා. හැබැයි ඊට පස්සේ අපි දැක්ක 1989න් පස්සේ මේ දිස්ත්‍රික් ක්‍රමයේ ආවායින් පස්සේ මුළු දිස්ත්‍රික්ක පුරා දුණ මන්ත්‍රීවරු රුපියල් ලක්ෂ 50යි අපිට මුළු දිස්ත්‍රික්කෙම තිබුණේ. ඒ රුපියල් ලක්ෂ 50 අරගෙන අපිට බෙදන්න දෙයක් තිබුණේ නැහැ. ඉසර ලක්ෂ 25 ලක්ෂ 50 වුණා. ඒ ලක්ෂ 50න් අපිට බෙදන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ මුළු දිස්ත්‍රික්ක පුරා. අන්තිමටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිද්ධ වුණා සාස්පං කටල බෙදන්න, පුටු ටික ගිහිල්ලා බෙදන්න. විපක්ෂිනෝට ඔබතුමා දන්නවා අපිට බෙදන්න මොකුත් තිබුණේ නැහැ මිනිසුන්ට කියලා දෙන්න දෙයක් නැහැ. රුපියල් ලක්ෂ 50න් ඕනනම් ආසනයක පොඩි පාරකට රුපියල් ලක්ෂ 2 3ක් දුන්නොත් එහෙම මුළු දිස්ත්‍රික්ක පුරා චන්දරික ගන්න විශාල වැඩපිළිලක් අපිට තිබුණේ නැහැ. අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ ප්‍රතිඵලයේ විදියට මම දකින්නවා දැන් ඊ අපි අපේ මුදල් ඇමතුමත් එක්ක අපි සාකච්ඡා කරනකොට මුදල් ඇමතු ශිලේකන්තුමා කියපු කාරණේ තමයි 1977 ඉඳලා මේ ග්‍රාමීය මාර්ග දියුණු කරන්න ග්‍රාමීය වැඩපිළිවෙලට විශාල මුදලක් දීලා තියෙන කොහටද මේවා ගිහිල්ලා තියෙන්නේ කියලා අවසානේ හොයා ගන්න බෑයි කියලා. විශේෂයෙන් මන්ත්‍රීවරුන්ට දුන්න ප්‍රතිපාදන. මේකට එකම හේතු වෙලා තිබුණේ ගරු කථානායකතුමනි කිසිම සැලැස්මක් නැතුව අපි මන්ත්‍රීවරයා සමහරලාට හදන දැනම තව එක්කෙනෙක් තව ගොඩනැගිල්ලක් හදනවා. කිසිම වැඩපිළිලක් තියෙන ප්ලෑන් එකකට අනුව නෙමෙයි මේ රටේ සිද්ධ වැඩ සිද්ධ වෙලා තිබුණේ. දැන් අපිට අලුත් ක්‍රමයක් ඇති කරලා තියෙනවා. මම කියන්න කැමතියි විශේෂයෙන්ම අපේ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ අමාත්‍යාංශ භාරව කටයුතු කරන ගරු අග්‍රාමාත්‍යතුමාටත් විශේෂයෙන් වැඩපිළිලක් හදන්න පුළුවන්. අපිට ලංකාව පුරාම තියෙන දත්ත ටික හොයාගෙන පැහැදිලිව මේ ක්‍රමයේ යටතේ අලුත් ආසන මට්ටමට ආවයින් පස්සේ අපිට පුළුවන් ඒ ආසනවල තියෙනා වූ මූලික අවශ්‍යතා පිළිබඳව අවධානයක් යොමු කරලා ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඒ ආසනවලට ලබා දීමේ වැඩපිළිලක් ක්‍රියාත්මක කරන්න මන්ත්‍රීවරයාගේ අතට මුදල් දෙනවටත් වැඩිය. මම හිතන්නේ විශාල ආසන සංඛ්‍යාවක් තියෙනවා. අපිට ගත්තම නොදියුණු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද? අපි මඩුල්ල වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගත්තම ඉතාම සම්පූර්ණයෙන් විනාශ වෙච්ච ජන ජීවිතේ සම්පූර්ණයෙන් විනාශ වෙච්ච ප්‍රදේශ බවට පත් වෙලා තියෙනවා. මේ වගේ ප්‍රදේශ දැන් කුරුණෑගල දිස්ත්‍රික්කේ ගත්තොත් දොළංගස්සන්ද ආසනේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක් තියෙනවා මේ වගේම තත්ත්වයක්. හැබැයි මේකට වැඩපිළිලක් නැහැ. ඒ පත් වෙන මන්ත්‍රීවරයා සමහරලාවට මුළු දිස්ත්‍රික්කේ පුරා ඔහුට වැඩ කරන්න නැහැ. හැබැයි ඔහුගේ දිස්ත්‍රික්කයට ඔහුගේ තමන්ගේ ප්‍රාදේශීයකම් කොට්ටාසයට වැඩ කරන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ක්‍රියාදාමය තුළ අපිට අලුත් අදහසක් රටට ගේන්න පුළුවන්. සංවර්ධනය කියන්නේ මුළු දිස්ත්‍රික්කේ පුරා මන්ත්‍රීවරයෙක් සල්ලි අරගෙන ගිහිල්ලා බෙදෙන එක නෙවෙයි. ඊට වඩා වැඩි ක්‍රමවේදයක් තුළ ක්‍රමානුකූලව මේ එක එක ආසනෙන් ආසනේ තියෙන සම්පත්තික සොයලා බලලා ඒවයි තියෙන අවශ්‍යතා ටික සොයලා බලලා ජාතික ආර්ථිකයේ විදියට මුදල් අමාත්‍යාංශ විදියට එක අයවැය වලින් විවිධ ප්‍රදේශවලට ක්‍රමානුකූලව නොදියුණු ප්‍රදේශ දියුණු කරන වැඩපිළිවෙලකට අපිට ගේන්න. මම හිතන්නේ ඒ සඳහාත් අපිට මේ වැඩපිළිවෙල වැදගත් වෙයි කියලා මම විශ්වාස කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි අපි මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන වැඩපිළිවෙල ගෙනාවේ 2012. ඒ 2012 ඒ වැඩපිළිවෙල ගේනකොට අපි යම් යම් සංශෝධනට යටත්ව මම පාර්ලිමේන්තුවේ දා විපක්ෂ මන්ත්‍රීවරයෙක් අපි ඔක්කොම එකතු වෙලා මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත උස්සලා එකඟ වෙලා සම්මත කරපු වැඩපිළිලක් බවට මේකපත් වුණා. හැබැයි අපි දැක්කා එතනින් පස්සේ 2012 ඉඳලා 2015 දක්වා අවුරුදු 3ක් මේ සීමා නිර්ණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ නැහැ. එදා 2012 අපි අත්සන් කරලා මේ කතානායකතුමා එදා අත්සන් කළා මේ පනත ප්‍රසිද්ධ කරයින් පස්සේ එදා ඉඳලා වැඩ ටික පටන් ගත්ත නම් 2012 ඉඳලා මේ සීමා නිර්ණය කිරීමේ වැඩසටහන අද මේ අර්බුදයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. 2012 පනත සම්මත කළා අවුරුදු 3ක් ඒ පනත හමස් පෙට්ටිය දාලා තිබුණේ. 2015 තමයි මේක අපව නැවත ආරම්භ කෙරුවේ. එතකොට අපි දන්නවා 2015 මාස කීපයක් යනකොට ප්‍රාදේශීය සභාව විසිරෙන තත්ත්වයට පත් වෙලා තිබුණා. සීමා නිර්ණය පිළිබඳ විශාල ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තිබුණා. විවිධ දේශපාලන පක්ෂ මේ පිළිබඳ විශාල චෝදනා කරන්න පටන් ගත්තා. තමන්ට උමනා විදිහට තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඒ නිසා තමයි යම් කාලවකවානුවක් අරගෙන විශේෂයෙන්ම අශෝක බීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ කොමිෂන් සභාවක් පිහිටවලා ඒ කොමිෂන් සභාවේ නිර්දේශ ගෙනල්ලා ෆයිසල් මුස්තෆා මැතිතුමාට අපේ පළාත් පාලන මැතිතුමාට දුන්නේ. ඒකට සෑහෙන කාලයක් ගියා. ඒ නිසා පළාත් පාලන මැතිවරණ පවත්වන්න තියෙන කාලවකවානුව විශාල වශයෙන් එළියට ගියා. එදෙනින් පස්සේ මේ ගිනාපු සංශෝධන පිළිබඳවත් තවත් ප්‍රශ්න ගන්නාවක් ඇති වුණා. ඒවා සාකච්ඡා කර දිගින් දිගටම. ඊළඟ සමහරලාවට මට මතකයි මේ පාර්ලිමේන්තුවේම අපි සමහර මන්ත්‍රීවරු නැගිටලා කතා කරා, සමහර පක්ෂ නායකයෝ නැගිටලා කතා කරා. මේ ක්‍රමය පැත්තකින් තියලා අපි තිබුණ ක්‍රමයට ඡන්දෙ දෙමු කියලා. මේ වගේ විවිධ කටකතා විශාල සංඛ්‍යාවක් මේක ඇතුලේ ගියා. මේ කාගෙවත් එක පක්ෂයක හෝ ආණ්ඩුවක හෝ තීන්දුවකට නෙමෙයි අවසාන වශයෙන් මේ මැතිවරණ ක්‍රමයේ කල්යන්න ප්‍රධාන හේතුවක් බවට පත් වුණේ. මේ විවිධ පක්ෂ විවිධ තමන්ගේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන පක්ෂ ගණනාවක් මේ රටේ තියෙනවා. තමන්ගේ දේශපාලන අරමුණු, තමන්ගේ දේශපාලන උමනා එපාකම්, තමන්ගේ කොමියුනිටි එක නැත්නම් තමන්ගේ ජනගහණය, තමන්ගේ ජනතාව මොනවද මේ සම්බන්ධව කියන්නේ? මේ සම්බන්ධ විවිධ ප්‍රශ්න ගණනාවක් අපිට ඇවිල්ලා තිබුණා. ඒ නිසා තමයි මේ මැතිවරණ ක්‍රමය තවදුරටත් සාකච්ඡා වෙන මට්ටමට ගියේ. කෙසේ වෙතත් අපිට ඒ කඩලු ටික පැනගෙන අද අපිට පුළුවන් වෙලා තියෙනවා කොහොම හරි මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය සංශෝධනය කරලා ඊළඟට ජනවාරි මාසේ මැද හරියේ 20 වෙනිදා විතරනකොට මං හිතන්නේ අපිට අපේ මැතිවරණ කොමසාරිස්තුමත් එක්ක සාකච්ඡා කරලා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරණයක් දැන් සකස් වෙලා තියෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව මෙච්චර කාලයක් ඡන්ද කල් දැමීමේ ක්‍රියාදාමයක් විදිහට සලකපු ක්‍රියාදාමයක් තමයි මේ අද යම් සාර්ථකත්වයකට පත් වෙලා ඉස්සරහට ගෙනියන්නේ. මේක කල් දැම්ම නෙමෙයි, කල් දාන්න යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තිබුණේ අපි අතර, අපේ පක්ෂ අතර, අපේ මන්ත්‍රීවරු අතර, පක්ෂ නායකයෝ එක්ක, පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක ඇති වුණ ප්‍රශ්නේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා මම හිතන්නේ දැන් අපි සියලු දෙනාටම වුණා ශ්‍රී ලංකා දිදාස් පක්ෂ විදියට අපි අධිකරු ජනාධිපතිතුමා දිගින් දිගටම කියපු කාරණේ තමයි වහාම මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවශ්‍ය කරන කටයුතු කරමු කියලා. ඒ ක්‍රියාදාමය අපි දැන් සිද්ධ කරලා තියෙනවා. ඊළඟ පළාත් සභා මැතිවරණ කරු සභා කරු කතානායකතුමනි, අද මොකද්ද වෙලා තියෙන්නේ? පළාත් සභා මැතිවරණය ගත්තම පළාත් සභාවක හිටපු මහමැතිවරයෙක් විතර මම කියන්න කැමති, පළාත් සභා මන්ත්‍රීවරුන්ට අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ඔවුන්ට මේ දිස්ත්‍රික්කේ පුරා දුවන්ලා තියෙනවා. මේ ආසන 14ක කුරුණෑගල දිස්ත්‍රික්කේ මම දන්නෝ ඒ මන්ත්‍රීවරු විඳින දුක මොකද්ද කියලා. ඔවුන්ට කොහොමද තමන්ගේ කොට්ටාසි චන්ද්‍රික ඊළඟට ගන්න කියලා හැම කෙනෙක්ම බලන්නේ, කොහොමද ඊළඟට පාර්ලිමේන්තුවට එන්නේ කියලා. ඊළඟට හැම කෙනෙක්ම බලන්නේ කොහොමද පළාත් සභාවට එන්නේ කියලා. ඊළඟට ඔවුන් කිසියම් විදියකට ඔවුන් කල්පනා කරනවා අපි මිනිසුත් එක්ක ඉන්න එක, ඊළඟට මිනිසුන්ට වැඩ කරන එක, මුළු දිස්ත්‍රික්කේ පුරා දුවන එක, මේ විදිය වැඩ පිළ රාශියක් ක්‍රියාත්මක කරන්න. හැබැයි පළාත් සභා මන්ත්‍රීවරුන්ට අද සිද්ධ වෙලා තිබුණේ මොකද්ද? ඔවුන්ට සිද්ධ වෙලා තිබුණා ඔවුන්ට හම්බෙන 125යි සමහර තැන්වල. මම පළාත් සභාවේ මහමැතිවරයෙකු විදියට යනකොට කරු කතානායකතුමනි, වයම් පළාතේ රුපියල් 125යි හම්බුනේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුට. රුපියල් 125ක් අරගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙක් කොහොමද මුළු දිස්ත්‍රික්කයක් පුරා මේ මන්ත්‍රීවරයා දුවන්නේ? කොහොමද ඔහු මේ රටේ ජනතාවට වැඩ කරන්නේ? ඔහු ගිහලා රැස්වීම 400ක් 500ක් එක දිස්ත්‍රික්කයක් ඇතුළේ තියන්න ඕනේ පළාත් සභාවට එන්න. හැබැයි ඔහු ඊට පස්සේ ඔහුට රස්සාවක් දෙන්න විදියක් නැහැ මිනිහෙකුට. ඔහුට වැඩක් කරන්න විදියක් නැහැ. සම්වර්ධන වැඩ කටයුත්තක් කරන්න විදියක් නැහැ. පළාත් සභාවේ වැඩ කටයුතුත් සමහර ලාවට ඇමතුරු ගිහලා කතා කරලා වැඩ කරනවා. මේ වගේ වෙලාවක තමයි පළාත් සභා මන්ත්‍රීවරු ඉතාම කනස්සල්ලෙන් ඉන්න වෙලාවක් මේ තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ ක්‍රියාදාමය තුල අද පළාත් සභා මන්ත්‍රීවරයෙකුට තමන්ට කියලා කොට්ටාසයක් වෙනම එනවා. ඔහුට වගකීමක් තියෙනවා. අර මහින්ද අමරේ මැතිතුමා කිව්වා වගේ එක මන්ත්‍රීවරයෙක් සමහර ලාවට තමන්ගේ කොට්ටාසේ පරදිනෝ, තමන් කොට්ටාසේ මුළු ජනතාවම කැමති නැහැ. හැබැයි අනෙක් පැති වලින් ගිහලා චන්ද්‍රික හොයාගෙන ඇවිල්ලා පළාත් සභාවට එනවා. නැත්තම් පාර්ලිමේන්තුවට එනවා. මේ ක්‍රමය වෙනස් විය යුතුයි කියලා තමයි අපි දිගින් දිගටම කිව්වේ. මේක තමයි ඔබතුමා මට මතකයි ප්‍රජාතන්ත්‍රවාදී ගැන බොහොම දැඩි ලෙස උනන්දු වෙන කෙනෙක් විදියට මට මතකයි තොරතුරු ගෙනේ මේ පනත ඔබතුමා ගෙනාවා. ඒක ගේන්න දුන්නේ නැහැ. එදා මතකයි ඔබතුමාට මේ පනත අපි මෙතනින් ගියලා යෝජනා කරපුවාම එදා මෙතන ආණ්ඩු පක්ෂෙන් තමයි මේක ප්‍රතික්ෂේප කරුවේ. එහෙමයි මේක සිද්ධ වුණේ. ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් විශාල කැපවීමක් කරපු කෙනෙක්. ඒ නිසා අද මම කියන්න කැමතියි ඔබතුමා මේ මූලාසනයේ ඉන්නකොට මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් රට ඇතුලේ කතා කරපු දෙයක්, අවුරුදු ගාණක් මේ රටේ මිනිස්සු ඉල්ලපු දෙයක් අද අපිට දෙන්න පුළුවන් වීම ගැන අපි සියලු දෙනාම සන්තෝෂයෙන් ඕන. ඒකට අපි සියලු දෙනා අත උස්සලා මේ ක්‍රියාදාමයට ශක්තිය දෙනවා මිසක අපි කළ යුතු නෑ මේක කඩාකප්පල් කරන වැඩ පිළිලකට යන්න. ඒ නිසා මම කියන්න කැමතියි මෙහි සමහරලාට ප්‍රශ්න තියෙන්න පුළුවන් කරු කතානායකතුමනි. දැන් උදාහරණයක් ගත්තොත් මගේ දිස්ත්‍රික්කේ මගේ ආසනේ මම සාමාන්‍යයෙන් පළාත් සභාවට මන්ත්‍රීවරු දෙන්නේ කියලා සාමාන්‍යයෙන් යෝජනා කරනවා. එතකොට අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 30ක් තියෙනවා. දැන් මේ වර්තමාන ක්‍රමවේදය අනුව සමහරලාට ඒක අඩු වෙන්න පුළුවන්. සමහරලාට එක පාර්ලිමේන්තුවක එක පඬිස්සෝර ආසනයක වදිර ගත්තොත් මට එක මන්ත්‍රීවරයෙක් සමහරලාට දාන්න පුළුවන් වෙන්නේ. ඒක අපේක්ෂකයි. සමහරලාට ඔහු පරදින්නත් පුළුවන්. වෙනද අපි දෙන්නෙක් දානවා අපේ ආසනය ඇතුලෙන්. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ක්‍රමය තුළ අපිටත් අවාසියක් වෙලා තියෙනවා එන. ඒ වගේම මම කියන්න කැමතියි අපේ ආදරණීය මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඒ අයට මීට වැඩිය පුළුල්ව හිතන්න අපි ලෑස්ති වෙන්න ඕනේ. මොකද හේතුව අපි හැදුවා අපේ ගරු කතානායකතුමනි ක්‍රමවේදය මොකද්ද? මුස්ලිම් මිනිස්සයා මුස්ලිම් අපේක්ෂකයන්ට විතරයි ඡන්ද දෙන්න ඕනේ. සිංහල මිනිහට විතරයි ඡන්ද දෙන්න ඕනේ. දෙමළ මිනිහට විතරයි ඡන්ද දෙන්න ඕනේ. මේම ඉතිහාසෙ තිබුණේ නැහැ. අපි ලංකාවේ මිනිස්සුපත් වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වුණා දෙමළ මන්ත්‍රීවරු සිංහල ඡන්ද අරගෙන. මුස්ලිම් මන්ත්‍රීවරු පත් වුණා සිංහල ඡන්ද අරගෙන. සිංහල මන්ත්‍රීවරු පත් වුණා මුස්ලිම් ඡන්ද අරගෙන. මේම තමයි මේ ක්‍රියාදාමය සිදු වුණේ. හැබැයි අද අපි පුරුදු වෙලා තියෙනවා. අපි කල්පනා කරනවා අපේ මානසික මට්ටම අපි හිතලා තියෙනවා මුස්ලිම් මන්ත්‍රීවරු කල්පනා කරනවා තමන්ගේ කොට්ටාසෙන් විතරක් මේ මන්ත්‍රීවරයා පත් වෙන්න තියෙනවා. එතකොට අපිට අවාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේකට විරුද්ධයි. එහෙනම් අපිටත් විරුද්ධ වෙන්න පුළුවන් මේ විදිහටම. සිංහල ජනතාව විදිහට විතරක් නෙමෙයි අපි කල්පනා කරන්නේ. අපි කල්පනා කරන්නේ මට තියෙන නියෝජිතයත් දෙන්නෙක් තිබිච්ච එකක් වුණා මේ මිනිස්සයා පරාද වුණොත් අපේ දේශපාලන ඉස්සරහට ගෙනියන්නේ කවුද? මම මේ කියන්නේ දේශපාලඥයෝ හදන්න කැමති කෙනෙක් විදිහට. සමහර කට්ටිය පරදින්න සමහර කකුල් කැඩිච්ච අස්සෝ දාන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඒක නෙමෙයි අපි නායකයෝ බිහි කරපුවාය. අපිට නායකත්වයෙන් එන්න පාර කැපෙන වැඩපිළිවෙල වළක්වනකොට අපි තව නායකයෝ ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවට අපි අද ගෙනල්ලා තියෙනවා. අපිට ඒ හයිය අපි තිබිලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ කැමති මේ දෘෂ්ටි ක්‍රමය තුළ තිබිච්ච ක්‍රමවේද වෙනුවට මේ ප්‍රාදේශීයකම් කොට්ටාසයකටවත් අඩු තරමේ මේ එන විදිය තුළ ආපුවාම අපිට ලොකු ශක්තියක් එයි. ඒක අපිට කල්පනා කරන්න හොඳ නැහැ. සිංහල මිනිස්සුන්ට සිංහල මිනිහා විතරයි ඡන්ද දෙන්නේ. දෙමළ මිනිහට දෙමළ මිනිහා විතරයි ඡන්ද දෙන්නේ. මුස්ලිම් මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට විතරයි ඡන්ද දෙන්නේ කියලා මේ ජාතිකත්වයේ බඳ පදනම් වෙලා අපි වැඩ කරන්න පටන් ගත්තොත් මේ රටේ එකමුතුකම සංහිඳියාව අපි මේ අර යන ක්‍රියාදාමයේ සම්පූර්ණයෙන් කඩාකප්පල් වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්න කැමතියි රටේ අනාගතය පිළිබඳව කල්පනා කරලා මේ හැම කෙනෙකුටම සිංහල දෙමළ මුස්ලිම් කියලා කල්පනා කරන්න නැතුව මහජන නියෝජිතය කවුද? ඔහු හොඳද? ඔහු සිංහලද? දෙමළද? මුස්ලිම්ද කියලා කල්පනා කරන්න නැතුව තමන්ගේ ඡන්දයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රමය තුල එන්නේ. ඒක අපි හොඳට තේරුම් ගත යුතුයි. ඒ නිසා අපේ තියෙන මානසික මට්ටම් වල තත්ත්වයන් අනුව මේ ක්‍රියාදාමය ගැන කල්පනා කරන්න එපයි කියන එක තමයි අපි තාම මේක පුරුදු නැහැ කරු කතානායකතුමා. මේ පුරුදු වෙන්නේ නැති ක්‍රමයකට තමයි අපි දැන් පුරුදු වෙන්න හදන්නේ. ඒ නිසා මම ඉල්ලනවා කරුණාකරලා ඒ ක්‍රියාවලිය අපි ඉස්සරහට අරගෙන යමු. විශේෂයෙන්ම මේ පළාත් සභා මැතිවරණ අනාගතයේ පවත්වන ක්‍රමවේදය තුල අපිට යම් වැදගත් වැඩපිළිවෙලක් අපිට ඉස්සරහට එයි. එය යම් ප්‍රමාදයක් තියෙනවා නම් ප්‍රමාදයක් සිද්ධ වෙන්නේ ඒ එන මැතිවරණ කොට්ටාසයක තීරණය කර ගැනීම එන වැඩපිළිවෙල තුල පමණයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ මේ පළාත් පාලන මැතිවරණ තියලා අපේ විපක්ෂයත් අද අපේ සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කරමු. කණ්ඩායම් ප්‍රධාන අපේ පක්ෂ නායක රැස්වීමදී කතා කරපු විදිහට ඔවුනුත් එකඟ වුණා මාස 4කින් මේ ක්‍රියාදාමය අවසන් කළා පළාත් සභා මැතිවරණ තියන්න. එතකොට ඒ සඳහා අපි සියලු දෙනාගේම කැමැත්ත තියෙනවා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ හොඳ වැඩකට සියලු දෙනාම එකතු වෙලා අත උස්සමු. අපිට කරන්න තියෙන්නේ එකට වෙලා තියෙන ක්‍රමවේදය තුළ නැත්තම් හදන්න යන වෙලාව පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සමහර ඡන්දයක් දෙකක් අපිට එහාට පොඩ්ඩක් කරගන්න වෙයි. නමුත් ඊට වඩා වැදගත් දෙයකටයි අපි මේ සියලුම රටේ ජනතාව අපි තල්ලු කරන්න කියන ඒ එකමුතු භාවය තියාගෙන මේකට සහයෝගී ශක්තිය දෙන්න කියලා සියලු දෙනාගේ ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බව සිතුවා.